ang daisan sana. Dedahas dolaha wasare palaweni maase visi hatare wininda bahawana wede sadhana. Mei bahawana wede sadhana api pawatwane pinutungge sita pili bandawa අවබෝධයට පත් වෙන්න දිට්ටි විසුද්ධිය සඳහා දෘෂ්ටි වලින් ඉවත් වීම සඳහා උපකාරක ධර්මයක් හැටියට ඒ වගේම ආශ්‍රවයන් ක්ෂය කිරීම සඳහා උදෙසා තමයි අපි මේ වැඩසටහන සිදු කරන්නේ හැබැයි මේ වැඩසටහනේදී අපි ප්‍රතිඵලය නෙමෙයි ඉවත් කරන්න අනුශාසනා කරන්නේ ප්‍රතිඵලයට හේතුව එහෙම නැත්නම් අපි දුකට හේතුව හොයාගෙනයි යන්නේ දුක නැති කරන්න නෙමෙයි අපි මේ අවස්ථාවේදී උත්සාහ කරන්නේ දුකට හේතුව නැති කරන්න එතකොට දුක් නැති කර කර හිටියොත් හැමදාම එදිනෙදා එදිනෙදා හැමදාම දුක් නැති කර කර ඉන්නයි වෙන්නේ. දැන් මේ ජීවිතේ අපි එහෙමනේ දුක නැති කර කර ඉන්නවා. නමුත් දුකට හේතුව දුක හට ගන්නා දුක නිෂ්පාදනය වෙන හේතුව අපේ හිතේ යම් තැනක තියෙනවා. ඒ හේතුව දුරු කරලා දැම්මොත් ඉවත් කරලා දැම්මොත් ආයි නැවත නැවත දුක් හට ගැනීම සිදුවන්නේ නැහැ. ඒ නිසා අපිට නිවන ආවරණය කරන ධර්ම කියලා දීලා තියෙනවා පින්නතුන්ට මතකයි. මොනවද අපි පංච නීවරණ ගැන මතක් කරගත්තොත් මොනවද පංච නීවරණ කියලා කියන්නේ? ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ ධර්මතා. ඉතින් මේ සියල්ලම තියෙනවා. මේ සියල්ලගෙන් තමයි නිවන වසාගෙන ඉන්නේ. එහෙම නැත්නම් අපිට නිවන් දකින්නට අවකාශය ලබා නොදෙන ධර්මතා පහ පංච නීවර ධර්මතා. ඊළඟට අපිට තව සංයෝජන ධර්ම තියෙනවා. ඒ සංයෝජන ධර්ම වලින් එකිනෙක ඉවත් කරගෙන යන්න ඕන. ඒ නිසා ලැබෙන දෙයක් නැහැ තියෙන දෙයක් ඉවත් වීමක් පමණයි මේ ශාසනික ප්‍රතිපදාවේදී අපිට ලැබෙන්නේ. කියන්නේ වෙනින් දෙයක් ගෙනල්ලා මේ හිත ඇතුලේ තියාගන්න. හිත ඇතුලේ තියාගන්න තියෙන හැම දෙයක්ම සංස්කාරයක්. සංස්කාරයක් නොවන දෙයක් හිත ඇතුලේ තියාගන්න බෑනේ. හොඳයි තමන්ගේ හිත ඇතුලේ තියෙනවද සංස්කාරයක් නොවන දෙයක්? නෑනේ. හැම දෙයක්ම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ධර්මතාවලට නැඹුරු වෙච්ච ඒ ධර්මතාවන් වලින් සැකසෙච්ච සංස්කාරයක්. එහෙම නැති දෙයක් නෑ. එතකොට අපි වේලාවක සතුටු වෙනවා වෙලාවක දුක් වෙනවා එකම කාරණයකට වෙලාවකට දුක් වෙනවා එකම කාරණයකට වෙලාවකට සතුට වෙනවා ඒ තමා සිතුදී සිතු විදියට තියෙනවා නම් සතුටක් නොසිතන දේවල් ඒ නොසිතන විදියට තියෙනවා නම් ඒ සතුටක් තමයි අපිට අටලෝ දහමෙන් පෙන්නන දුක සැප තමයි තියෙන්නේ. ප්‍රියෙහි විපයෝගෝ දුක්ඛෝ අප්‍රියෙහි සම්පයෝගෝ දුක්ඛෝ. එකෙන් අදහස් වෙන්නේ ප්‍රිය දේවල් කියන්නේ පුජ්‍යලයක් නෙමෙයි ප්‍රිය ඕනම දෙයක් ඈත් වීම දුක අප්‍රිය ඕනම දෙයක් ලන්වීම දුක. ඒ මොනව කළත් ජීවිතේ තමන් ඉන්නේ මරණාසන්න මොහොතේ නම් යම් කෙනෙක් ඒ කෙනාට කිව්වොත් එයාගේ ජීවිතේ දිහා ආයි හැරිලා බලන්න කියලා, ඒ කෙනා දෙන උත්තරේ මොන වගේද? ඒ කෙනා දෙන උත්තරේ තමයි ජීවිතේ කියලා කියන්නේ හීනයක් වගේ, මිරිඟුවක් වගේ. ඒක ඇති දෙයක් නෑ. එතකොට අපි ඇති කරගත්ත හැම උද්වේගකර භාවයක්ම ජීවිතේ ආයි හැරිලා බලනකොට හීනයක් වගේ වෙනවා. ඒක එවැනි දවසක් ආවහම ඉගෙන ගන්න නෙමෙයි, එවැනි කෙනෙක්ගෙන් අහලා ඉගෙන ගන්නත් නෙමෙයි. අපි මේ දක්වාම දසවස් කීපයක් ගත කරගෙන ආවනේ ජීවිතේ, නේද? දසවස් දෙකක් තුනක් හතරක් පහක් ගත කරලා තියෙනවා. සර 10 ඒවා කීපයක්ම පහු කරලා තියෙනවා. එතකොට ඒ ඇත්තන්ට ඒ ඇත්තන්ගේ ජීවිතය ආපස්සට හැරිලා බලන්න, කුඩා කාලේ ඉඳලා මේ දක්වාම සතුටුණු සතුටු වීම සහ දුක්ුණු දුක්ම සුවස්ථාවල් ටික ඔක්කොම දැන් ඒකක්වත් නැහැ. පොඩ්ඩක්වත් හිතට දැනෙන්නේ නැහැ කිසිවක්. ඒ නිසා තමයි හරියට අර පාරේ වාහනයක් යනකොට ඉදිරියෙන් තියෙන වලවල් වල ගැස්ම තේරෙන්නේ නැහැ, පහුවෙච්ච වැටිච්ච වලවල් වල ගැස්ම තේරෙන්නේ නැහැ. මේ මොහොතේ වාහනේ පතිත වෙන ඒ තැන් වල වලවල් වල ගැස්ම ගැසිල්ල තමයි වාහනේට තේරෙන්නේ. ඒ වගේම තමයි අපේ හිතටත් මේ මොහොතේ ඇති වෙන ප්‍රශ්නවල වේදනාත්මක ස්වභාවය, චංචල ස්වභාවය තමයි අපිටත් දැනෙන්නේ. දැන් හිත තියෙන එන දුක අත දැනෙන්නේ නැහනේ. ඒ වගේම මීට වසරකට කලින් දැනෙච්ච දුක දැන් දැනෙන්නේ නැහැ. ඒ නිසා පැමිණෙන තියෙන දේ දැනෙන්නෙත් නැහැ. පැමිණලා අවසන් වෙච්ච දේ දැනෙන්නෙත් නැහැ. මේ මොහොතේ පැමිණෙමින් තිබෙන ක්‍රියාසිතෙහි තියෙන වේදනාත්මක ස්වභාවය තමයි තියෙන්නේ. එතකොට කෙනෙක් සතුටු වෙන තරමටම දුක් විඳින්න ඕන. කෙනෙක් සතුටු වෙන තරමටම දුක් විඳින්න ඕන. ඒ තරමටම භය වෙන්න ඕන. ඒ තරමටම නිර්භය වෙන්න ඕන. ඒ තරමටම ඉදිතර වෙන්න ඕන. ඒ කියන්නේ ඒකට හේතුව තමයි යම් කිසි බලයක් තියෙන මේ හිත ඇතුලේ. ඔය ගොඩාක් කෑකූ ගහලා hina වෙන සතුටු වෙන කෙනෙක් කියලා කියන්නේ එයා ඊටාම ඉක්මනින් දුකටපත් වෙන කෙනෙක්. ඊටාම ඉක්මනින් දුකටපත් වෙන කෙනෙක්. කනස්සල්ලටපත් වෙන කෙනෙක්. ඒ නිසා අපි දකින්නේ ලද බොළඳාය කියලා ඒගොල්ලෝ. බොළඳාය කියලා. ඒ නිසා මේ ලෝකේ හැම දෙයක් දිහාම නුවණැති කෙනෙක් යටි සිතින් ඒ හැම දෙයක්ම බොහොම මධ්‍යස්ථව බැලීමේ හැකියාවක් ඥානවන්තයෙකුට පහළ වෙනවා. එවැනි ඥානයක් තියෙන කෙනෙකුට තමයි මේ සියුම් ධර්මය, සියුම් ඥානය, ඒ ධර්ම කරුණු මනාව වටහා ගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට අපි මේ මොහොතේ නැඹුරු වෙන්න ඕන 100%ක්ම ඥානයට, මොළයට. ඒ වෙන දෙයක් හඳුනා ගන්න නෙමෙයි, මගේම තියෙන සිතේ තියෙන පටලැවිල්ල මම හඳුනා ගන්න. එතකොට මේ මන ධර්ම කියලා කියන්නේ, ධහම කියන්නේ පිට තියෙන දෙයක් නෙමෙයි. තමන්ගේ බඹයක් පමණ ශරීරය ඇතුළෙම තියෙන දෙයක් තමයි ගැන තමයි කියන්නේ. එහෙම නැතුව මේ කොහෙන් හරි පොතක හරි රටක හරි තැනක හරි තියෙන දෙයක් නෙමෙයි ධහම කියලා කියන්නේ. තමන්ගේම මේ ශරීරය ඇතුළේ, මනස ඇතුළේ තියෙන දෙයක්. එහෙමනම් අපි තමන්ගේ මනසට අවධානය යොමු කරගෙන ඉන්නවා නම් ඒ ධහම ඉගෙන ගන්න පුළුවන්. සමහර අය කියනවා අපි පොත් කියවල නැහැ, පොත් දන්නේ නැහැ. අපි වැඩි භාවනා කරලා නැහැ ඒ නිසා අපිට බැරි වෙයි කියලා. එහෙම ගැටලුවක් වෙන්නේ හොඳට තමන්ගේ හිත තේරුම් ගන්න පුළුවන් කෙනෙක් නම් එයා තමයි මේ ජීවිතේ තේරුම් ගන්න කෙනා කියලා කියන්නේ. ජීවිතේ කියලා කියන්නේ හිතනේ, වෙන දෙයක් නෙමෙයි. ඒ නිසා තමන්ගේ හිතට ලොකු අවධානයකින් යොමු වෙලා ඉන්න. සාමාන්‍යයෙන් අපි හිතෙන් ඉවත් වෙලා හිතේ ඇතිවෙන හැඟීමට බර වෙන්නේ නැතුව හිතෙන් ඉවත් වෙලා හිත දිහා බලාගෙන හිටියෝ අර ගැස්සි ගැස්සි යන වාහනේ වගේම තමයි අපේ ජීවිතය. දැන් මේ තියෙන දුක් ටික මේ මොහොතේ තමයි ඔය විඳින්නේ. හෙට නෑ මේ ටික. මේ මොහොතේ තියෙන සතුටත් උපේක්ෂාව මේ මොහොතේ නෑ. ඒක වෙනස් වෙලා යනවා. එතකොට හිතෙනවා පහු ඊයේ දවසේ අද දවසට ආවට පස්සේ හිතෙනවා ඊයේ දවසේ පහුගිය දවසේ ඇයි මං කලබල වුණේ? ඇයි මං දුක් වෙන්නේ කියලා. මට කලබල නොවි ඉන්න තිබ්බේ කියලා හිතෙනවා. එතකොට අපි මේ මොහොතේ ඇතිවෙන චිත්තය මමේ කියලා හිතනවා, මගේ කියලා හිතනවා, මගේ ආත්මයයි කියලා හිතනවා. අන්න ඒ සිත නිවැරදි කරගන්න තමයි අපි උත්සාහවත් වෙන්නේ. එහෙම නැත්නම් හදාගන්නේ. අපි ජීවිතේ කවුරුවක්වත් කැමති නැහැ මේ හිතට දුක දැනෙන විදිහට හිත හදාගන්න. කවුරුත් කැමති වෙන්නේ හිතට සතුටක් දැනෙන විදිහට තමයි හිත හදාගන්න. අප්‍රසන්න අප්‍රිය ලක්ෂණයත් ප්‍රසන්න සුවඳවත් ලක්ෂණයත් දෙකම තියෙන එකම මලේ. අපි උදෑසනට කඩලා ගන්න මලේ ලස්සනකුත් සුවඳකුත් තියෙනවා. අපි ලස්සන මල තමයි කඩන්නේ. එතකොට මේ ලස්සන මල කඩාගෙන ඇවිල්ලා මේ හිතේ තියාගෙන ඉන්නකොට ඒ මල් පර වෙනවා. පර වුණාම මොකද කියන්නේ? මෙන්න දැන් දුකයි. එතකොට මේ ජීවිතේ ප්‍රසන්නයි කියන දෙයක්ම තමයි අප්‍රසන්න බවට පත් වෙන්නේ. වෙන කිසි දෙයක් නෙමෙයි. එතකොට අප්‍රසන්නයි කියලා දෙයක් ලෝකනේ, ප්‍රසන්න දෙයක් තමයි අප්‍රසන්න බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ தත්ත්වය හොඳට තේරුම් කරගත්තොත් ප්‍රසන්න භවයේදී විඳින වින්දනය ප්‍රඥාවෙන් යුක්තව ඥානවන්තයෙන් යුක්තව ඒ ප්‍රසන්න භව පිළිබඳව දිහා මෙහි අප්‍රසන්න භාවයත් අනාගතය තුල තියෙනවයි කියලා තේරුම් අරගෙන භුක්ති විඳින කෙනාට ලොකු ප්‍රඥා සම්පත්තියකින් ලොකු හික්මීමකින් ඒ කරුණු කාරණා දිහා බැලීමේ හැකියාව ලොකු ඉවසීමකින් බැලීමේ හැකියාව උදා වෙනවා. දැන් අපි එදිනෙදා සිත පවත්වා ගන්නට උපකාර කරන ධර්මතා. හේන් අදහස් කරේ අපේ මේ සිතේ ඇතිවන කිසිම දෙයක් වෙනුවෙන් අනිසි කලබල වීමක් අවශ්‍ය කරන්නේ නැහැ. මේ සිත කියලා කියන්නේ ඕනම කෙනෙක්ගේ සිත කියලා කියන්නේ වෙනස් වෙවි වෙනස් වෙවි වෙනස් වෙවි පවතින එක ගංගාවක් වගේ, පෙන පිටක් වගේ, මිරිඟුවක් වගේ පවතින ධර්මතාවය. ඒ නිසා අපිට පුළුවන්කම තියෙන්න ඕන ලොකු ඉවසීමකින් අපගේ ජීවිත සාර්ථකත්වය කරා, සමෘද්ධිකත්වය කරා, සම්මුති සාර්ථකත්වයන් තියෙනවා, අධ්‍යාත්මික සාර්ථකත්වයන් කරා මෙහෙයවීමකුත් තියෙනවා. එතකොට සම්මුති සාර්ථකත්වය කියලා කියන්නේ ලෝක සම්මත සාර්ථකත්වය. ලෝක සම්මත සාර්ථකත්වයක් තියෙනවනේ. ලෝකයා විසින් පනවල තියෙනවා මෙන්න මේ විදිහේ මේ විදිහේ මේ විදිහේ ජීවිතය කියලා කියන්නේ සාර්ථක ජීවිතයක්. එතකොට ඒ ජීවිතය සාර්ථක කරගන්න ඒ වගේම අධ්‍යාත්මික ජීවිතය සාර්ථක කරගන්නත් මේ දහම උපකාරී කරගන්න පුළුවන්. දැන් දැනුම නෙමෙයි පින්නතුන්ට මෙතෙන්දී අපි ලබා දෙන්නේ කියලා දෙන්නේ දැනුම කියන එක ඉවත් කරන්නේ කොහොමද කියන එක. දැනුම කියන්නේ දුකක්. ඒක දුක්ඛස්කන්ධයක් දැනුම. උපාදානස්කන්ධයක්නේ. උපාදානයක් දැනුම කියලා කියන්නේ. එතකොට දැනුම නෙමෙයි අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මේ දැනුම ඉවත් කරගන්න ක්‍රමවේදය. එතකොට දැනුම තමයි තමන් ළඟ තියෙන පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. එහෙම නැත්නම් සංඥා පද්ධතිය කියලා කියන්නේ දැනුම. දැන් කොහොමද මේ දැනුමින් තමන් දැන් දැනුම තුල තමයි අපි මේ හැම ගැටලුවක්ම ඇති කරගන්නේ. දැනුමින් ඉවත් වෙච්ච කෙනෙකුට ඔය කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. එයාට මුළු මහත් ජීවිතේ දිහාම බොහොම සෞම්‍ය විදියට බොහොම නිදහස් විදියට බැලීමේ හැකියාව ලැබෙනවා. කොහොමද අපි මේ දැනුමින් ඉවත් වෙන්න භාවිතා කරන ප්‍රඥා ගුණය? දැන් ප්‍රඥාව පෙන්වලා දීලා තියෙන්නේ ප්‍රඥා අවියක් හැටියට. ඒ ප්‍රඥාව හොඳ ආයුධයක්. ප්‍රඥායුධය. ඒ ප්‍රඥායුධය කියන එක සටන් කරනවා අධ්‍යාත්මික තියෙන අවිද්‍යාත්මක බලවේගත් එක්ක සටන් කරනවා. මේක සුර අසුර යුද්ධයක්. සුරයෝ සහ අසුරයෝ, හොඳ අය සහ නරක අය අතර යුද්ධයක්. එහෙම නැත්නම් කුසලා කුසල ධර්මතා අතර යුද්ධයක්. එහෙමත් නැත්නම් පිම්පව් අතර යුද්ධයක්. එහෙමත් නැත්නම් අපිට ඒකට කියන්න පුළුවන් අවිද්‍යාව සහ විද්‍යාව සමග ඇති වෙන යුද්ධයක්. එතකොට අපි සිත, අපේ සිතුවිලි, අපේ දෘෂ්ටි, අපේ ඥානය මේ මොහොතේ විද්‍යාව තුළද පිහිටලා ඉන්නේ අවිද්‍යාව තුළද? හොඳට බලන්න. අවිද්‍යාව තුළ පිහිටා බලනවා නම් ඒ කෙනාට බොහොම තද ලෝභ, ද්වේෂ, මෝහ පහළ වෙනවා. හරි භයානක මිනිස්සෙක්. භයානක මිනිස්සෙක්. ඒ මිනිස්සයට මේ මිනිස්සයාගේ සිත පිහිටා පමුණවන හිතක් බවට පත් වෙනවා. එතකොට විද්‍යාව තුළ පිහිටියා නම් එයා ස්වභාවයෙන්ම නිතැතින්ම කාරුණික, කරුණාවට බර, බොහොම කාරුණික, සාධාරණ හා යුක්ති සහගත මානව ගුණාංග මනාව හඳුනන බොහොම දැහැමි චින්තනයක් සහ දර්ශනයක් ඇති පුජ්‍යලේ බවට පත් වෙනවා. එතකොට මතවාද වලින් ආගමිකයෙක් වීමට වඩා අවබෝධයෙන් දාර්ශනිකයෙකු වීම අතිශ්‍රේෂ්ඨයි. මතවාද වලින් ආගමිකයෙකු වෙනවට වඩා අවබෝධයෙන් දාර්ශනිකයෙකු වන්න පුළුවන් නම් ඒක අතිශ්‍රේෂ්ඨයි. එනිසා මේ පින්නතුන්ට තියෙන මතවාද ටිකක් පිළිපදින්න නෙමෙයි, අර දාර්ශනිකත්වයට පත් වෙලා අවබෝධයෙන් තමාගේ ජීවිතය සහ ලෝකය දිහා බලන්නට පුළුවන් මට්ටමට තමන්ගේ හිත පමුණවා ගන්න යෝමනා කරන්න. තමන්ගේ ඥාන දර්ශනය පිහිටලා තියෙන තැන තමයි මුලින්ම වෙනස් කරේ. ඒ නිසා තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ මුලින්ම සම්මා දිට්ඨි දෙන්න දාන්න තිබ්බනේ. සම්මා වාචා කියලා ඉස්සෙල්ලා හොඳ වචන කතා කරන්න කියලා. එහෙම දැම්මේ නැහැ. එහෙමනම් දාන්න තිබුණේ ඉස්සල්ලා හිතින් හොඳ දේවල් හිතන්න ඕන කියලා සම්මා සංකප්ප කියලා මුලට දාන්න තිබ්බා. එහෙම දැම්මේ නැහැ. ඒ නිසා අනු පිළිවෙලක් තියෙන නිසා මුලින්ම දැම්ම සම්මා දිට්ඨි. කියන්නේ දැක්ම මිනිස්සයාගේ හදන්න ඕන, නැත්තම් අනිත් ගමම් මග ඔක්කොම වරද්ද ගන්නවා. දැක්ම හරියට නැත්තම් උච්චර හොඳ වාහනයක් තිබ්බත් වැඩන්නේ නැහැ. ඇස් පේන මිනිස්සෙක් නැත්තම් හරි යන්න බෑ. දැන් ඩ්‍රයිවර්ට ගන්නවද ඔයගොල්ලෝ ඇස් පේන්නේ නැති කෙනෙක්? ගන්නෑ නේද? එහෙම කෙනෙක් ගන්නෑ. ඒකට හේතුව තමයි දැක්ම අවශ්‍යයි ගමන යන්න. එතකොට ඔබේ දැක්ම කොහොමද තියෙන්නේ? සත්ව, පුජ්ජල, ආත්ම, ස්ත්‍රී, පුරුෂ දෘෂ්ටියක්ද තියෙන්නේ? ඈ එහෙම තියෙනවා නම් ඒක පුදුමාකාර විදිහේ අවිද්‍යාවට බර දෙයක් බවට පත් වෙනවා. දැන් බලන්න සමහර පුජ්‍යලු ජාතිය වෙනුවෙන් කියලා මැරෙනවා. රට වෙනුවෙන් කියලා මැරෙනවා. ආගම වෙනුවෙන් කියලා මැරෙනවා. මරණෝ. ඔක්කොම කරනවානේ. මරණයකත් කරනවා මැරණයකත් කරනවා. ආගම වෙනුවෙන් කියලා අනිත් ඒ උන්නසන එකත් කරනවා. නැසින එකත් කරනවා. ඒ දෙකම කරනවා. හටක් වෙනුවෙන් කියලා ඉතින් අපි අර කැමති නැහැ ඉතින් කියන්න මේ රට වෙනුවෙන් එහෙම කරන්න ඕන හරිය මේ කියලා තියෙනවා. ඒක වෙනම කතාවක්. ඒක රාජ්‍ය පරිපාලනය සහ ඒ ක්‍රියාවලිය ඒක වෙනම කතාවක්. ඒක වෙන්න පුළුවන් උදුරක් ඇති වුණාම අනතුරක් තිබුණත් ඒව ගැන නොතකා සටන් කරලා රටේ තියෙන ස්වාධීත්වය ආරක්ෂා කරන්න ඒ අදාළ රජයක් වැඩ කරනවා. නමුත් අපි මේ කතා කරන්න බලන්නේ හැම පුජ්‍යලයෙක්ම ඇතිකර ගන්නා වූ අවිද්‍යාව පිළිබඳව. ඒ කතාව ප්‍රශ්නයක් නෑ. ඊළඟට දැන් ඒ වෙනි තත්ත්වල් වලට ඒ පුජ්‍යලය පාත්‍ර වීමට හේතුකාරක වෙන දේ තමයි ඒ පුජ්‍යලයන් තුල තිබෙන්නේ දර්ශනයක් වූ යථාර්ථවාදීත්වයක් නෙමෙයි, උන්ට තියෙන මතවාදයක් පමණයි. එතකොට මතවාද වලින් රැඳිච්ච ජීවිතේ හරි මසරණ ජීවිතයක්. ඒ ජීවිතේට පුළුවන් කමක් නැහැ මේ ලෝකේ සත්‍ය දකින්න. ඔහු අර මතයක් තුල පිහිටා මහා දුක්ඛන්දරාවක් සිතසුළු පොදි බැඳගෙන ජීවත් වෙලා ඒ මතවාදී කරපින්නාගෙන මිය යනවා පුජ්‍යලේ අසරණයි. ඒ වැටෙන්න පුළුවන් කමක් තියෙනවා මේ ඔක්කොම සබ්බේ සංඛාරා අනිච්ඡාති යදාපඤ්ඤාය පස්සති අතනිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සියලුම සංස්කාරක ධර්මය අනිත්‍යයි. නමුත් අපි ඉන්නේ උතනද? ලෝකයා ඉන්නේ උතනද? ලෝකයා ඉන්නේ සියලු සංස්කාරක ධර්මය නිත්‍ය කරගෙන. මගේ රට දෙන්නේ කාටවත්? මගේ ඉඩම දෙන්නේ කාටවත්? ඈ ඒ වගේ දෙහිවල් සබ්බේ සංඛාරා අනිච්චා කරගෙනද ඉන්නේ? නිච්චා කරගෙනද? නිච්චා කරගෙනද ඉන්නේ? නිත්‍ය කරගෙන ඉන්නේ. ලෝකේ ඉන්නේ හැමෝම. දැන් අපි හිතනවා අපේ රටේ ඉඳගෙන අපේ රටේ කියලා අපි හිතන එක සාධාරණයි කියලා. ඊළඟට ඉන්දියාවේ ඉඳගෙන ඉන්දියාවේ කෙනා හිතනවා අපි ඉන්දියානෝ කියලා හිතන එක සාධාරණයි කියලා. ඇමරිකාවේ ඉඳගෙන ඇමරිකානුවා හිතනවා අපි මේ රට අපේ කියලා හිතන එක සාධාරණයි කියලා. ඉතින් අරාබියේ ඉඳලා අරාබි මිනිස්සයා හිතනවා මේ මම හිතන එක සාධාරණයි කියලා. හැබැයි විද්‍යාවට આવුවොත් ඔක්කොම එකම වැරද්ද කරන්නේ, එකම අසාධාරණව නේ සමාසාධාරණයක් කරන්නේ. සමාසාධාරණයක් කරන්නේ ඒ කියන්නේ මේ 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 මහා පෘථුවියේ ඔය එක රටක්වත් එක ඉදමක්වත් ශරීරයක්වත් එක ධනයක්වත් එක දෙයක්වත් මේ ලෝකේ මිනිස්සුයෙකුට අයිති නැහැ. මේක බුදුහාමුදුරු කෙටියෙන් දේශනා කළ බුදුපියාණන් වහන්සේ පුත්තා මත්ති ධනම් මත්ති ඉති භාලෝ විහඤ්ඤති. ඒ කරුණු දෙකක් ඇතුළත් කළාට ඒ කරුණු දෙකේ ඔක්කොම ටික ඇතුළත් වෙනවා. ධනේ කියනකොට නේද? ඒ පුත්‍රයෝ කියනකොට හිතවතුන් හිතවතියන් ඔක්කොම ඇතුළත් වෙනවා. එතකොට ධනම් මත්ති ඉති භාලෝ විහඤ්ඤති. බාල මිනිස්සු මෙහෙම හිතනවා, මෙහෙම හිතලා අරගල ඇති කරගන්නවා, ප්‍රශ්න ඇති කරගන්නවා, ගැටලු ඇති කරගන්නවා. ලෝකේ එක යුද්ධ පිටියක් බවට පත් වෙනවා. අත්තාහි අත්තනෝ නත්ති කුතෝ කුත්තා කුතෝ දන. තමාට තමාවත් නැතය, කෝ ධනය කෝ මිත්‍රය කෝ දරුව කියලා අහනවා. එතකොට අන්න බලන්න දහමට අන්න එතෙන්ට එන්න පුළුවන්. අපේ නතුන්ගේ හිත කය වචනේ පිහිටවන්න පුළුවන් නම් හිතට මහ පුදුම සැනසෙල්ලක් තියෙනවා. ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. කිසිම දෙයක් එක්ක අපිට ඇලිල වැඩකුත් නැහැ, ගැටිල වැඩකුත් නැහැ. ඔය ඇලෙනයි ඉන්නෝ නේද? ඇලෙන පමණටම ගැටෙනවා. ඇන්න පමණටම ගැටෙනවා. ඔබ හරියට දන්නවා නම් ඔය ප්‍රේමවන්තයෝ ප්‍රේමවන්තියෝ ඔය ආදරේ කරන්නේ නැහැ. ඇලෙන බහනට ගැටෙනවා කියලා දන්නවා නම් ඔබ කරන්නේ නැතර කරනවා. එහෙමක එහෙම ඇලෙන එනකොටම කියනකොටම දැනගත්තාම කොච්චරද කියලා කැමැත්ත අහන්න ඕන 100ට. එතකොට ඒ 100ට ප්‍රතිශතයෙන්ම මේ මිනිස්සයා ගැටුනොත් කොහොම වේද කියලා කල්පනා කරන්න ඕන. ඇලීම සහ ගැටීම කියන එක තියෙනවා. එතකොට ඇලීම් ගැටීම් නැති තැනක අපේ සිත පිහිටුවා ගන්න පුළුවන්කම තියෙනවා නම් කොච්චර සෞම්‍ය පුජ්‍යලේ බවට පත් වෙනවද? ඉන්ද්‍රයන් පහෙන්ම ගෝචර වන දේවල්, ඉන්ද්‍රයන් හයටම ගෝචර වන දේවල් සමග ඇලෙන්නෙත් නැත්තම් ගැටෙන්නෙත් නැත්තම් මොනතරම් අධ්‍යාත්මික විවේකයක් තියෙන, චිත්ත විවේකයක් තියෙන පුජ්‍යලේ වෙනවද? වෙලා තියෙන එක නෙමෙයිනේ. කායිකවත් විවේකයක් නෑ මිනිස්සුන්ට, මානසිකවත් විවේකයක් නෑ. හැයි මොකෝ තණ්හා දාසිය වෙලා මිනිස්සු ඕ ගාල දුවල 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 වැඩ කරනවා. කාටද වැඩ කරන්නේ? හැමසේ ඇදෙන මට කියලා තණ්හාවට වැඩ කරන්නේ. ඒ කියන්නේ මිනිස්සු වැඩ කරන්න ඕන, මිනිස්සු වැඩ කරන්න ඕන, ක්‍රියා කරන්න ඕන. හැබැයි ලෝකයේ පිළිබඳව දැන අඳුනගෙන දැන් බුදුරජාණන් වහන්සේ විතර කැපවීමෙන් මේ ධර්මය දේශනා කරපු වෙන කෙනෙක් නැහැ. උන්වහන්සේ කම්මැලි ගමට හිටපු කෙනෙක් නෙමෙයිනේ. එතකොට ඒ දේ කළේ චේතනාව නිවැරදි තැනින්. කෘතඥයෝ කරන්නේ ඒ දේ චේතනාව වැරදි තැනින්. වැරදි තැනින් චේතනාව වැරදි තැනින් ඇලෙන්නේ, චේතනාව වැරදි තැනින් ගැටෙන්නේ. එතකොට මොකද වෙන්නේ? මොකද වෙන්නේ? අන්න එතන තමයි ගැටලු සමුදායක් ඇති වෙන්නේ. ඒ නිසා පුතඥයන්ගේ ඒ ස්වභාවයේ භයානක තැනකින් උපදින්නේ. අර මිට කලිනුත් කිව්වා වගේ ගහලා තියන්න ඕන කොන්දේ වහා ඇවිලෙන සුළුයි කියලා. තෙල් ටැංකිය ගිනි ගත්තට ඒක එච්චර වස්සයක් එන්නේ නැහැ. ඕක ඕගනි මිලේ අය ඕක දවසෙක මිනිස්සේ කැවුලුනො එයා දවසින් නෙවෙයි නේද? දවසින් නෙවෙන්නේ සමහරවිට ජීවිත කාලෙම හතුරුකම් කරනවා. ඒ නිසා භයානක ඇවිලෙන මේ භාණ්ඩයක් තමයි මිනිස්සයා. ඒ නිසා වහා ඇවිලෙන සුළුයි කියලා හිතන්න ඕන. වහා ඇවිලෙන සුළුයි කියලා හිතා. එතකොට මේ ඇත්තෝට නම් ඉතින් ওই දේවල් කියලා තියෙන නිසා ඒ ඇත්තන්ගේ හිත ඒ ඇත්ත පාලනය කරගන්න, එහෙමත් නැත්නම් හිත දකින හිතේ ඇතිවන චින්තනයත් එක්ක බැසගන්නේ නැතුව ඒක දකින්න පුළුවන්, විමර්ශනය කරන්න පුළුවන් නුවණක් ඔය ඇත්තන්ට පහළ වෙන්න ඕන මේ දහමත් එක්ක. දහමත් සමග පහළ වෙන්න ඕන. නැත්නම් ඉතින් අර හිතට එන හැඟීමට අනුව ඉතින් වෛර කරන එකේ, රෝධ කරන එකේ සීමාවක් නැහැ. එතකොට කෙනෙකුට නෙමෙයි මේ වෛරය යන්නේ, එකෙන් පෙන්වන්නේ තමන්ගේ චරිතය. කෙනෙකුට වෛර කරනවා කියලා කියන එකෙන් අදහස් වෙන්නේ ඒක තවත් කෙනෙක්ගේ වැරද්දක් නෙමෙයි, එකෙන් වෙන්නන්නේ තමන්ගේ චරිතය. සමහර වෙලාවට තමන් කරන පොල් ගෙඩි වගේ වැරදි ඒක ගානක් නෑ. අර අනිත් එක්කෙන අබෑටයක් විතර වැරද්දක් කළාම තමයි ඕන වැරද්ද. එහෙමවත් වැරද්දක් නොවෙන්න ඕන කියලා තමයි හිතන්නේ. ඒ නිසා තේරුම් අරගෙන බැලුවනම් ජීවිතේ දිහා අපෙන්නුත් අන් අයගෙනුත් මෙවැනි දේවල් වෙනවා. දැන් අපි සමහරලාට අනුන්ගේ සිත් රිද්දනවා. නමුත් ඒකක්වත් පිළිගන්නවත් හිතන්නවත් කැමති නෑ මේ අපි ඒගොල්ලන්ගේ හිත් රිද්දුවද කියලා. දන්නේවත් නැහැ තමන් ඒක රිදුනද කියලා දන්නේවත් නැහැ. මොකද ඒ පැත්තෙන් බලන්නේ නැහනේ. එතකොට අපේ හිත රිදුනහම විතරක් අපි කියනවා මෙන්න අපේ හිත රිද්දුවා. දැන් අපි හරියට බලනවා නම් අපි ඒගොල්ලෝ ඒ ඇත්තන්ගේ පැත්තෙනු සමහර වෙලාවලට රිදෙනවා ඇති. දැන් සමහරලාට මම කියන දේවල් වලට ඉතින් මම දන්නේවත් නැහැ ඔයගොල්ලෝ රිදෙනවද කියලා. ඒක ඇත්තවගේ පැත්තෙන් බැලුවොත් තමයි මට තේරෙන්නේ ඒක කවදාද හරි රිදුණා කියලා. ඒකෝර මම මගේ පැත්තේ විතරක් ඉඳලා බලන කැස්සක් බයිනවා. විතරක් ඉඳලා බලන කැස්සක් තරදී ඈ. ඒක නම් මට ප්‍රශ්නයක් නිසා නෙමෙයි මම මේක කියන්නේ අනිත් අයට ඒක ප්‍රශ්නයක් සහ පොදුවේ ගැටලුවක් කරන නිසා. ඒක මට ගැටලුවක් ඇති වෙන දෙයක් නෙමෙයි අර සම්මුති වශයෙන් වැඩක් කරගෙන යනකොට යන ඉති වැඩ පිළිවෙලක් තියෙන ඒක නිසා. ඉතින් ওই සත්‍ය අපි තේරුම් ගත්තාම දැන් බලන්න ජීවිතේ ලඟ කොච්චර මේ සෞම්‍යද කියලා. ওই දත්තේ හොඳට තේරුම් ගත්තාම කොච්චර සෞම්‍යද කියලා බලන්න. මේක තේරුම් ගන්න නැති නිසා තමයි ජීවිතේ සැලහැප්පෙලි ප්‍රශ්න ගැටලු හැම දෙයක්ම ඇති වෙන්නේ. ඒ නිසා තමාගේ හිත සුවපිනසත් අන් අයගේ හිත සුවපිනසත් කාටත් හිත සුවපිනසත් ජීවිතේ හදා ගන්න ඕන. දැන් බලමු මේ ලෝකෝත්තර ධර්මයේ කියන එක අඳුනගන්නේ කොහොමද කියලා. දැන් ලෝකෝත්තර ධර්මයේ පිළිබඳව අහලා එහෙම නැත්නම් අපේ පොත් කියවලා CD අහලා සමහර අන්දවිය මේ ඒ ලෝකෝත්තර ධර්මය මේ මේ ජීවිතේට ගලප ගන්න හදනවා. දැන් බහෞතික පැවැත්මට දෙයක් කන්ද හිතුනහම කන්නේ නැහැ රත දුෂ්ණාවට උදව් කළා කියලා හිතනවා. ඒ වගේ දේවල් හිතනවා නොයිකුන් දේවල්. එතකොට ලෝකෝත්තර ධර්මයක් භෞතික ජීවිතයක් සමග එකතු කරන්න ගියොත් එයත්තන්ට ඉන්න වෙන්නේ මේ පිළිරුවක් වගේ. මෙන්න මෙහෙම අස්කන්න ආසාදී ඔක්කොම පියාගෙන ඉන්න වෙනවා. හුස්මත් ගන්න නැතුව ඉන්න වෙනවා. පිළිරුවක් වගේ. ඒක මොකද ලෝකෝත්තර භාවයේ හුස්මකුත් නැහෙනේ. ඒ නිසා ඒ ලෝකෝත්තර ධර්මය කියන එක භෞතික ජීවිතේට සම්මුති ධර්මවලට එකතු කරගන්න බෑ. සම්මුති සත්‍යයක් වෙනම බුදුහාමුදුරුව පෙන්නවා, ලෝකෝත්තර සත්‍යයක් වෙනම පෙන්නවා. දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වුණත් සම්මුති ආර්ය අෂ්ටාංග මාර්ගයකුත් පෙන්වලා දීලා තියෙනවා. ජීවිත පිළිවෙත් හදාගන්න විදියකුත් නිවන් දකින්න ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගයකුත් පෙන්වලා දීලා තියෙනවා. එතකොට අපේ ඔය පින්නතුන් දහම් පාසලෙන් පොතපතෙන් වැඩිපුරම ඉගෙන ගන්නේ මේ ජීවත් වීමට උපකාරක වෙන සම්මුති ආර්ය අෂ්ටාංග මාර්ගය. ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගය නෙමෙයි. ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගය ඉසට කැඳවගෙන නැහැ. දැන් ඔය සංඥාව තුළට මේ කවදාවත් නොයසූ නොවින්ද ධර්මයක් තමයි ක්‍රමානුකූලව පැමිණෙන්නේ පමුණවා ගන්න. ඒක දුක් ඇති කරන දිට්ඨි විසුද්ධිය සඳහා ඇතිවන මේ ධර්මතාවයක්. ඒ ලෝකෝත්තර ධර්මය කියලා කියන්නේම සිත සම්පූර්ණයෙන් පවිත්‍ර කරන ඖෂධයක්. පවිත්‍ර කරන ඖෂධයක්. දැන් අපිට සමහර දේවලුත් තියෙනවා, පුජ්‍යලයුත් ඉන්නවා. මේ සිත යොමු කළාම මේ පැත්තට ඒක දුකක් දැනෙනවා. සමහර පැතිවලට සිත යොමු කරාම මෙතනින් හරිම සෞම්‍යත්වයක් දැනෙනවා. සමහර කරුණවලට අපි සිත යොමු කරාම ඒ කරුණවලින් අපිට සැනසෙල්ලක් දැනෙනවා. එතකොට මානසිකත්වය Tamanටම යොමු කරගන්න පුළුවන්, හරව ගන්න පුළුවන් එක එක පැතිවලට. කොහොමත් එහෙම අපි හිතමු වම් පැත්තේ කුණු ගොඩක් තියෙනවා, දකුණු පැත්තේ මල් වත්තක් තියෙනවා. එතකොට මල් වත්ත පැත්තට හැරුණාම දැනෙන දේද කුණු ගොඩ පැත්තට හැරුණාම දැනෙන්නේ නැහැනේ. එතකොට අපේ මනසත් අපි හරව ගත්තොත් එහෙම මල් වත්තක් පැත්තට, එහෙම නැත්තම් සෞම්‍ය පැත්තට අපේ හිතත් සෞම්‍ය වෙනවා. අචින්තියේසු ප්‍රසන්නාන විපාකෝ හෝති අචින්තියෝ. අනන්ත වූ දේ පිළිබඳව හිතන කෙනා, ඒක ප්‍රශංසා කරන කෙනා කියලා එතන වචනේ යොදලා තියෙන්නේ. ඒ දෙසට යොමු කියන කෙනා, ඒ දේ පිළිබඳව සිතන කෙනාට විපාකෝ හෝති අචින්තිය, විපාකයත් අනන්ත වූ දෙයක්. අචින්තිය කියලා කියන්නේ සීමාවක් නැති කියන එකයි. එතකොට අනන්ත වූ ස්වභාවයක් අපේ මනස තුල තියෙනවා නම් ඒ කියන්නේ අන්තයක් නැහැ, ලෝභාන්තයක් නැහැ, ද්වේෂාන්තයක් නැහැ, මෝහාන්තයක් නැහැ. ඒ වගේම රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන වලට අහු වෙන්නේ නැහැ. දැන් මේ පහට අහු වෙන එක තමයි අන්තයකට වැටෙන්නේ. ඕනම ලෝභයක් ඇතුලේ පංච උපාදානස්කන්ධය තියෙනවා. ඕනම ද්වේෂයක් ඇතුලේ පංච උපාදානස්කන්ධය තියෙනවා. ඕනම ඇලීමක් ඇතුලේ පංච උපාදානස්කන්ධය තියෙනවා. ඕනම අතහැරීමක් ඇතුලේ පංච උපාදානස්කන්ධය තියෙනවා. එතකොට පංච උපාදානස්කන්ධයට පැමිණෙන්නේ නැතුව අපි කොහොමද අතහැරීම පුරුදු කරන්නේ? අන්න ඒ අතහැරීම තමයි ශ්‍රේෂ්ඨ. ඒක සමහර පින්නතුන් හොඳට තේරෙන අයත් ඉන්නවා, වැටෙන අයත් ඉන්නවා. හැබැයි අපි ලෝකෝත්තර ක්‍රමවේදයට ලෞකික ක්‍රමවේදේ හදන්න යන්න හොඳ නැහැ. එතකොට පැටලුම්. හරි, ලෝකෝත්තර ක්‍රමවේදේ ඔක්කොම ටික අතහැරලා නෙන්නේ. අපිට ලෞකික ක්‍රමවේදයේ තුල ප්‍රායෝගික ජීවිතයේ තුල ඔක්කොම ටික අතහැරලා දැම්මොත් බෑනේ. ලෞකික ජීවිතේ තමා ඉන්නත් ඕන, දරුමුණු පුරෝ ඉන්නත් ඕන, ස්වාමි භාර්යාවරු ඉන්නත් ඕන, ඥාති ඉන්න ඕන. දැන් කොච්චර දහමක් ඉගෙන ගත්තත් බුදුරජාණන් වහන්සේලා, රහතන් වහන්සේලා, මාර්ගඵලලාභීන් වහන්සේලා, දැන් බලන්න ලෞකික ජීවිතයේ පිවිසෙනකොට ඒ කෝණයෙන් ඒ විදියට පිවිසලා ඒ කාර්යයන් ටික කළා. එහෙම නැතු ඉතින් පරමාර්ථයට ගිහිලා බුදු පිළිමේකුත් නැහැ, මල් පූජා වැඩකුත් නැහැ, ස්ත්‍රී පුරුෂ කෙනෙකුත් නැහැ, භාර්යාව සාම්වරු දරුවෝ කියලා කෙනෙකුත් නැහැ කියලා මේ ගලක් ගහක් ගලක් වගේ වෙනවනේ මිනිස්සයා. එනිසා අපි පැහැදිලි කරන්නේ ඒකයි නිතරම ලෞකික ජීවිතේ පටලව ගන්න එපා. පරමාර්ථ ජීවිතේ, පරමාර්ථ දර්ශනය, ඒ කියන්නේ කිසිම දෙයක්කට නොබෙදෙනු, කිසිම දෙයක් නොගත් දර්ශනයක්. එතෙන්දී අපි ගන්නපයි කියලා කියනවා, පුත්‍රයෝ, ධනය, මම, මාගේ, මගේ ඉඩම් කඩම්, අතීත, අනාගත, වර්තමාන, ලෝභ, ද්වේෂ, මෝහ, මාන, උද්ධච්ච, අවිද්‍යා, ධර්මතා, මේ සියල්ලම අපි අනේක විධ වචන කියන මේ සියල්ලම ගන්න එපා. සඤ්ඤා නිරෝධ සංඥාවකට එන්න. මොන සංඥාවට දෙන්න ඕන? නිරෝධ සංඥා. එතකොට සංඥා තියෙනවද නිරෝධ සංඥාවේ? නිරෝධ සංඥාවේ සංඥා තියෙනවද? ඈ? තියෙනවා වගේ හැඟෙනවා. නිරෝධ සංඥාවේ සංඥා තියෙනවද? නෑනේ. එතකොට සම්මා දිට්ඨියේ දුස්සිය තියෙනවද? දැන් අපි සම්මුති වශයෙන් ඉගෙන ගත්තොත් එහෙම සම්මා දිට්ඨිය කියලා අපි තව දෘෂ්ටියක් තමයි උගන්වන්නේ. නමුත් හරියට බැලුවොත් එහෙම සම්මා දිට්ඨියේ දෘෂ්ටි තියෙන්න පුළුවන්. එතකොට සම්මා වෙලා නෑනේ, සමණය වෙලා නෑ. සමණය වෙන්න එපා. දුරු කරන්න එපා. දුරු කරන, ඉවත් කරන, සම්පූර්ණයෙන් ඉවත් කරන අදහසින් තමයි සම්මා කියලා කියන්නේ. ඒකට දෘෂ්ටි දුරු කරන, දෘෂ්ටි සමනය වෙන්න ඕන. දෘෂ්ටි සමනය වුණාම සම්මා දිට්ඨික වෙනවා. හරි දැක්ම. හරි දැක්ම තුල මොනම දැක්මක්වත් නැහැ. ඒ කියන්නේ දෘෂ්ටි වශයෙන් දකින්න දැක්මක් නැහැ. එයාට පේන විදිය ස්වභාවිකයි. පේන විදිය ස්වභාවිකයි. ඔව්. ස්වභාවික පෙනුමක් එයාට මේ ලෝකෙ පහළ වෙනවා. එයාට අර මේ පුතජ්ජනේකට වගේ මේ මම මගේ දෘෂ්ටියේ නිදහස් වෙලා මේ ලෝකෙ දිහා බලන්න පුළුවන්, තමාගේ ජීවිතේ සහ ලෝකයේ දිහා. යථාර්ථවාදීත්වය කියලා කියන්නේ තත්ථාකාරය. එහෙම නැතුව ඒකේ තියෙන පිළිකුලක් එහෙම දැකීමක් නෙමෙයි. ඒකේ තියෙන පිළිකුලක් අප්‍රසන්නකමක් එහෙම නැත්නම් හරිම එපා වුනේ නැහැ කියන වගේ එහෙම එහෙම හැඳීමක් එහෙම පිළිකුල් කරලා බෑ නිවන් දකින්න. එහෙම නිවන් දකින්න ඔය හදලා වෙන අයගේ ජීවිත දෙපැත්තම අසාර්ථක වෙනවා. ඒ මනස අන්තිමට අප්‍රසන්න වෙනවා. ඇයි අප්‍රසන්න ගොඩක්මනේ ගොඩ ගහගන්නේ. ඉතින් ඒකයි අද මේ බටහිර ලෝකේ සමහර උදවිය බුදුදහමට කියන්නේ ඒක ඍණාත්මක දහමක් කියලා. උදේ පටන් ගත්තා ඇඳ වෙනකම්ම මොනෝද අතහරින්න අතහරින්න දන් දෙන්න මොනෝද කියනවා. එහෙම කිව්වහම හාමුදුරුවන්ට නම් මොනව හරි හම්බ වෙනවා. නේ ගිරි යටින් කෑ ගහලා අතහරින්න කියලා කෝටි දෙකක විතර වාහනයකට නගිනවා. ඒ හරි ෂෝක් වෙන්නේ. අතහරින්න කියලා කෑ ගහලා කෝටි දෙකක විතර වාහනයක නැගලා යනවා. දැන් මේ අතහැරීම එහෙම එකක් නෙමෙයි. දැන් මටත් තිබ්බා එහෙම අතහරින්න. මම එහෙම ඉතින් එහෙම අතහරින්න කියන්නේ කාටවත්. මොකද මේ මගේ ලොකුම සැප පහසුව තියෙන්නේ මේ ලොකු මාලිගාවලවත් යාන වාහනවලවත් නෙමෙයි, මගේ හිතේ. ඒ සැප පහසුව හම්බෙන්නේ නැව ලොකු වාහනවල ගියයි කියලා. මම කල්පනා කරනවා ඉතින් බොහොම නිෂ්කලංකව නිහඬ මේ පාඩුවේ ඔහේ ඇවිදගෙන යනකොට මොනතරම් නිදහසක්ද තියෙන්නේ. බස් එක යනකොට ඉතින් ටිකක් හැඟට බතට අමාරුයි. ළඟ ඉතින් කසිපු බිබු මිනිස්සේ කිරියට අමාරුයි ගඳ ගන්නවා. ඉතින් ඒ වගේ සිගරට් බිබු මිනිස්සු ඇවිල්ලා වාඩි වුණාම ළඟින් වමනට එන තරමට මන්ට සිගරට් ගඳ හරිම අප්‍රසන්න ගඳක් තියෙනවා. මේ මේ පාරේ මිනිස්සේ බීගෙන ගිහිල්ලා දුමාවත් හරි අමාරුයි මට. අවලින් ඉතින් ඒ වගේ දුෂ්කර ක්‍රියා තියෙනවා. ඒක වෙන මොකටද? ඒ වුණාට මිනිස්සෙක් තුළ විශේෂයෙන් ඒවා තිබ්බ නොතිබ්බ කිසිම ගැටලුවක් නෙමෙයි. ඒකෙන් නෙමෙයි අපි තිබ්බ නොතිබ්බ කෙසේ වෙතත් ප්‍රමුඛ වෙන්නේ මිනිස්සෙගේ සහනයට හිතේ සැනසීම. සන්තුට්ටි පරමං ධන. සන්තුට්ටි පරමං ධන. දැන් Taman ළඟ හැම එකක්ම තියෙනවනේ. මීටර තියෙනවා. දැන් අපිට කාලය මැන ගන්න ඔරලෝසුව තියෙනවා. දින මැන ගන්න, මාස අවුරුදු මැන ගන්න කැලෙන්ඩරේ තියෙනවා. ඊට පස්සේ උතුරු නැගෙනහිර බලා ගන්න මාලිමා යන්ත්‍රය තියෙනවා. ඊට පස්සේ තවත් ඉතින් මේ යන්ත්‍ර තියෙනවා. ඉතින් පොළොවේ උස ප්‍රමාණය මැන ගන්න පුළුවන්. දැන් අර චන්ද්‍රිකා තාක්ෂණය අනුව මේ මැෂින් එකේ පෙන්නනවා එයා කොච්චර උසකින්ද දැන් ඉන්නේ කියලා. ඒ ඔය වගේම තමන්ට තියෙන දෘෂ්ටි තමන්ට තියෙනවද නැද්ද, දෘෂ්ටි කොච්චර තියෙනවද කියලා මැනගන්න. තමන්ටම බලා ගන්න පුළුවන්. දැන් අපි හැමෝම නිකම් තමන්ගේ හිත දිහා බලලා ගණනය කරන්න මගේ හිතෙන් දෘෂ්ටි නැති ප්‍රමාණය මෙන්න මෙච්චරයි, දෘෂ්ටි තියෙන ප්‍රමාණය මෙන්න මෙච්චරයි කියලා ගණනය කරන්න නිකමට. දෘෂ්ටි තියෙන ප්‍රමාණය මෙච්චරයි හැමෝම හිතන්න. තමන්ගේ දිහා බලන්න. මං කියන හැම දෙයක්ම තමන්ගේ ජීවිතෙත් එක්ක බලන්න. එහෙම නැතුව වැඩක් නැහැ. එහෙම නැතුනොත් දැනුමක් විතරයි, තවත් අධ්‍යාපනයක් විතරයි. ඒ අධ්‍යාපනය හුදෙක් අනුන්ගේ බාණ්ඩ ටිකක් වගේ. යානුන්ගේ බහන්ඳ වලින් අපිට ප්‍රයෝජන වෙන්නේ නැහනේ. තමන්ගේ බහන්ඳ ටිකක් බවට පත් කරගන්න එපා. දැනුම කියලා කියන්නේ හුදෙක් අනුන්ගේ බහන්ඳ, අනුන්ගේ දේවල් වගේ, අනුන්ගේ පොත් වගේ. ඒක වැදගත් වෙන්නේ තමන්ගේ. තමන් හැමෝම ගණනය කරගන්න තමන්ගේ හිතේ දෘෂ්ටි 100න් ප්‍රතිශතය හදන්න. 100ට මෙච්චර දෘෂ්ටි තියෙනවා, 100ට මෙච්චර දෘෂ්ටි වලින් මගේ හිතේ තොර වූ ගුණයක් තියෙනවා. දැන් අපි අර ආර්ථික වගේ සංවර්ධන රේඛා හදනවනේ මෙච්චර කියලා ප්‍රතිශතය හදනවා. ඒ වගේ රේඛාවකින් තමන්ට කොලේක පාට කරලා හදන්න පුළුවන් වුණොත් කොයි වගේද හදන්න පුළුවන් වෙන්නේ. දැන් තමන්ම බලන්න මට 100ට කොච්චර දෘෂ්ටි තියෙනවද, 100ට කොච්චර දෘෂ්ටි වලින් තොර ඇද්ද කියලා. මේ මේක සරල දෙයක් අපි මේ පරේක්ෂණයක් ඇටියට අපි අහන්නේ. මේක 100ට 100ක්ම හරියට නෙවැරදි දේ නොවෙන්න පුළුවන් ඔබ ඒ කියන්නේ. නමුත් අපිට වැදගත් ඒක දැන ගැනීම. අපි අහලා බලමු හැමෝගෙම. බලන්න ප්‍රතිශතය හැමෝම දැන් කියන්න ලැහැත්තිලා ඉන්න ඕන. තමන්ට ඒ හිතට දැනෙන ඒ ප්‍රතිශතයක් තියෙන ඒ ප්‍රතිශතය කියන්න ඕන. කියන්න බලන්න ඒ ප්‍රතිශතය මෙතන 100ට කීයක් දෘෂ්ටි තියෙනවද, 100ට කීයක් දෘෂ්ටි වලින් තොරව තියෙනවද. 88ක් විතර දෘෂ්ටි තොරයි. එතකොට දෘෂ්ටි තව කීයක් විතර තියෙනවද? දෘෂ්ටි 12ක් විතර දෘෂ්ටි තියෙනවා. දැන් අනිත් අය කියන බලන්න තමන්ට හැඟෙන විදිහම කියන්න. දැන් 50 වගේ තියෙනවා කියන්න. 50ක් විතර තියෙනවා. මහත්තයාට 75 80ක් විතර දෘෂ්ටි ඇති කියලා හිතනවා. ඔය මෑණියන්ද? ඔව් කියන්න. කියන්න බලන්න. ඔය අනිත් මනුස්සය කියන්න බලන්න. දෘෂ්ටි තියෙනවා. දෘෂ්ටි නැති ඒවා 75ක් විතර. දෘෂ්ටි නැති කොටස 75ක් විතර. දෘෂ්ටි තියෙන ඒවා 25ක් විතර තියෙනවා. සාමාන්‍යයෙන් දෘෂ්ටි ඇති නැති ගානට පරාසයකුත් නැද්ද ඉතුරු වෙලා? කියන්නේ ඒක අන්තරා අවස්ථාවක් නැහැ. ඒ කියන්නේ පහක විතර ස්පේස් එකක් නැද්ද? සාමාන්‍යයෙන් මේ කොටස තියෙනවා නිකන් මේ දිහ වෙලා යන පැත්තක, හැදෙන පැත්තකට හරි නැති වෙන පැත්තකට හරි යන කොටසකුත් තියෙනවා. දැන් බලන්න අනිත් අයත් කියන්න බලන්න මොකද? ඈ මොකද පොතද නැහැ? දෘෂ්ටිමයින උපකරණයක් නැති එක ඇත්ත. ඉතින් දිනන අපි හොයා ගන්නන්නේ මේ අපි තමන්ගේ හිතට දැනෙන දේ හිතට දැනෙන ප්‍රමාණයෙන් සාමාන්‍ය ගණනය කරන්න කියලා කිව්වේ. ඔව් තමන්ට දැනෙනවා තමන්ගේ ජීවිතයේ තියෙන බර, තමන්ගේ මනසේ තියෙන ස්වභාවය ඇත්තටම තමන්ට දැනෙනවා. ඒක දැනෙන්නේ නැත්තේ නේ? තමන්ට දැනෙනවා නේ? දැනෙන්නේ නැත්තේ නෑ. තමන්ගේ ජීවිතයේ තියෙන ප්‍රමාණය තමන්ට දැනෙනවා. තමන්ට දැනෙනවා ජීවිතේ තමන් තියෙන ප්‍රමාණය. එතකොට දැන් අහන්න ඕන, දැන් හිතින් අහන්න ඕන, දැන් මං ඉතුරු දෘෂ්ටි ටික මං තියාගෙන ඉන්නේ ඇයි? 50ක් හරි, 15ක් හරි, 12ක් හරි, 25ක් හරි, 75ක් හරි, 80ක් හරි අහන්න ඕනේ. ඇයි මන් තියාගෙන ඉන්නේ? ඒ ගෙඩි කඩා ගන්නද, මල් කඩා ගන්නද, එහෙ නැත්තම් මොන ප්‍රතිඵලයකටද මම මේක තියාගෙන ඉන්නේ? අහලා බලන්නකෝ. දැන් බාණ්ඩ ආවුනාම ගෙවල් අස් කරගෙනනකොට මම ඉතින් කල්පනා කරනවා මම මොකටද මේක තියාගෙන ඉන්නේ? මේකේ මට බලය ප්‍රතිඵලයක් නැහැ නේ. මොන ප්‍රතිඵලයක් තියෙන මිනිස්සුෙකුට දෙනවා? මෙන්න මිනිස්සු ගෙනියනවා මේක. ඈ මේ කැඩිච්ච බඩු ටිකක් එහෙම තියෙන නම් මේක ඔය ඉලෙක්ට්‍රික් කරන පොඩි පොඩි අධ්‍යයනය කරන කුළු ගැටයකට දුන්නාම මේක යාට හොඳයි කියලා එහෙම දෙනවා. එතකොට ඔයත් අහන්න ඕන, බලන්න ඕන මේ 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 ටික මන් තියාගෙන ඉන්නේ ඇයි? මොකද තියාගෙන ඉන්නේ? තමන් මහන්න මේ 12 තියාගෙන ඉන්නේ ඇයි? දැන් කියවුම් බලන්න මොකද තියාගෙන 12 ජීවත්
වෙන්නේ.
ඒ පරාසය තාම පිරිසුදු කරගන්න බැරි වුණා. ඒ නිසා ඒ කොටස තියාගෙන ඉන්න එහෙම ඌමනාවෙන් පවත්වගෙන ඉන්නව නෙමෙයි, තියාගෙන ඉන්නව නෙමෙයි. ඒ කොටස ඉවත් කරගන්න බැරි වෙච්ච නිසා තාම උත්සාහ කරමින් පිරිසුදු කරමින් තාම තියාගෙන ඉන්නවා. හොඳයි, දැන් ওই දෘෂ්ටි නැති කොටස අපිට දැනෙන විදියත්, දෘෂ්ටි තියෙන කොටස පොඩ්ඩක් දැනෙන විදියත් Tamanට කියන්න බලන්න. මට මේ දෘෂ්ටි නැති කොටස මෙන්න මේ ක්‍රමයට මට අහු වුණේ, දෘෂ්ටි තියෙන කොටස මේ විදියටම මට අහු වුණේ කියලා පොඩ්ඩක් කියන්න බලන්න. කොහොමද ඒ අහුවෙච්ච ක්‍රමය? ඔව්. බරක් වගේ දැනෙනවා, නැති ටික සහල්ලුවක් වගේ දැනෙනවා, ප්‍රශ්නයක් නැති කොටසක් හැටියට දැනෙනවා. බලමු අනිත් අයට දැනෙච්ච ක්‍රමය බලමු. තියෙනවා අඳුරු වගේ ස්වභාවයක්. ඒ කියන්නේ
ඒක
පෙනී නොපෙනී යන ස්වභාවයක් වගේ තියෙනවා. ඔව්. ඒ යම්කිසි අපහැදිලි, එහෙම නැත්නම් අඳුරු ස්වභාවයක් ගන්නවා. මේ අපහැදිලි ස්වභාවයක් ගන්නවා. ඉතින් අනෙක් ඇත්තොත් කියන බලන්න, Tamanට කොහොමද දෘෂ්ටි තියෙන ටික අහුුනේ, දෘෂ්ටි නැති ටික අහුුනේ කොහොමද? දැනෙනවා මම කියන දෘෂ්ටි. ඔව්. මේක බොහොම පරිස්සමෙන් තියා ගන්න ඕනේ. ඒක පරිස්සම් කරලා මම කියන දෘෂ්ටිය දැනෙනවා. ඒක Tamanට දැනෙනවා කටුවක් වගේ නේ, ඇනිච්ච කටුවක් කොයි වගේද? ඒක පිටින් බැලුවට කෙනෙකුට පේන්නේ ඇනිච්ච කකුල ඇනිච්ච කටුවක් තියෙනකොට. ඒ ඇතුලේ පේන දැනෙන පොඩි කෙවීමක්. ඒ නිසා කියනවා මේක ඇතුලේ මොනවා හරි කෑල්ලක් ඇති, මේ කෙවෙනවා තාම. එහෙම කියනවා. සමහරවිට කෙනෙක් කටුවෙන් භාගයක් අයින් කළා කියනවා, හරි කටුව අයින් කළා. එයාට කියනවා නෑ තව කෙවෙන මට දැනෙනවා. කටුව කෑල්ලක් තියෙනවා කියලා දැන. අරයට ඇහෙන් බලන කෙනාට වඩා දැනිලා ජීවිතේ ලබන කෙනා. දැන් වෛද්‍යවරයා වුණත් එහෙමයි. වෛද්‍යවරයාට මේ පෙනිලා දැනිලා තීන්දුව తీරන ගන්න. ඒ නිසා 100%ට 50% විතර වෛද්‍යවරේ තමාට තමා. අමාර තමා 100%ට 50% වෛද්‍යවරේ. මොකද දැනෙන ස්වභාවයෙන් එයාට කියන්න පුළුවන්. අසනීප තත්ත්වයේ රෝගය ඒකයි කියලා. ඒ නිසා තමාට දැනෙන ක්‍රමය ඉතාම වැදගත්. අපිට පේන්නේ නැහැ නේ ඔය ඇත්තන්ගේ මොන ප්‍රතිශතයක් තියෙනවද, කොච්චර මේ ඇතුළත මේ දේවල් ඉවත් කරගන්න තියෙනවද කියලා. ඒක පෙන්නන්නේ මේ පිරිසුදු බව අපිරිසුදු බව දැනගත හැකි තමාටමයි. එතකොට කිසිම ඥාන දර්ශනය තුළ කිසිම දෘෂ්ටියක් නැති කෙනෙකුටත්, දැන් ඔය විසාකා වගේ අයට කිසිම දෘෂ්ටියක් නැහැ. ඒගොල්ලෝ කිසිම අන්තගාමීත්වයක් නැහැ. සම්මාදිට්ඨිකයිනේ. මාර්ගඵලලාභී ඕනම කෙනෙක් සම්මාදිට්ඨිකයි. නමුත් හොඳට බලන්න, ධර්මල්ල හැදුවා, ව්‍යාපාර කටයුතු ටික කළා, ඥාති සංග්‍රහ කළා, හොඳට ඇඳලා පැළඳලා තියෙනවා. අර මහලතා පලඳනාව එහෙම දාගෙන ගිහිල්ලත් තියෙනවා. ඕක අමතක වෙලා ගියා කියනවනේ. ඕක පන්නලා පැත්තකින් තියලා නෙමෙයි බනහනවා කියලා කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය මහලතා පලඳනාව කියලා කියන්නේ ලොකු මාල හතක් වගේ ලොකු මාල, මේ දුසිමක් විතර එකක් වෙන්න ඕන. මහලතා පලඳනාව කියලා කියන්නේ අද කාලේ කිව්වොත් රටේ ඉන්න රූප රාජිනිය කියන එක. මහා ලතාව කියන්නේ එක ලොකු කාන්තාවට හම්බෙන සම්මානය තමයි, රාජ්‍ය සම්මානය තමයි මහා ලතා බලඳනාව. එතකොට ඒවත් පළඳුවා. අර වැන්දාගේ මිරිඳ වැද්දාට ඊතලත් හදලා දුන්නා, සත්තු මරුවාම අරගෙනත් ආවා. දෘෂ්ටියෙන් තොරව ඒක ඥාන දර්ශනයක් ඇටියට, ඒදී දර්ශනයක් ඇටියට දෘෂ්ටි වලින් තොරව දර්ශන බලවේගී තියෙනවා. නමුත් එයාට එයාගේ තියෙන රාජකාරියෙන් සහ ඒ පසුබිමින් අත්විඳින්න බෑ. අත්විඳින්න පුළුවන් අය අත්මිදිලා මහන වුණා, අත්මිදින්න බැරි අය විවිධ හේතු නිසා, ස්වરૂපයන් නිසා ඒ සමාජෙට මුහුණ දීලා ඒ විදියට වෙනවා. අද ගොඩාක් දෙනෙක් ඇත්තටම කියතොත් ගොඩක් දෙනෙක් කියන්නේ තමාට ඕන නිසා නොවෙනවා ඉන්න පුළුවන් අඳින්නේ බල දෙන්නේ. සමහරලාට මගුල් ගෙදරකට යන්න උවමනා වුණාම ගොඩක් අය මේ විහිදම් කරලා අලුත් සාරිය අරගෙන එහෙම අඳින්න උවමනාවන්නේ. ඇත්තටම අපි අඳින්නේ අර සමාජෙට උවමනා නිසා, ඉතින්ට අදහල නිසා. ඒක කිරීමේ කිසි වරදක් නැහැ. ඒක රට ලෝකේ නැයි වෙලා හරි, එහෙම නැත්නම් අනුන්ට උජාරුව පෙන්වන්න හරි නෙමෙයි, තැනට සුදුසු විදියට අඳින පළඳින එක හරි, තැනට සුදුසු විදියට කතා බහ කරන එක හරි, ජීවත් වෙන එක හරි, ඒක මානසික ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ චේතනාව අනුව. හැබැයි එහෙම ප්‍රශ්නයක් වෙන අයත් කරගන්න අයත් ඉන්නවා. ඒක වෙනම කතාවක්. හැමදේම චේතනාවන් එක්කවේ කම්මම් වදාමි කියනවනේ. එනිසා ඒදී මානසික ගැටලුවක් සහ දෘෂ්ටියක් කර නොගෙන සිදු කිරීමටත්, දෘෂ්ටියක් කරගෙන සිදු කිරීමටත් කියන කරුණු දෙකම සිද්ධ වෙන්න පුළුවන් කෙනෙක් ළඟ. ඒ නිසා තමයි භෞතික භාවයකින්, භෞතික ක්‍රියාදහමයකින් අධ්‍යාත්මික ස්වરૂපයක් මිනිස්සෙකගේ අඳුනගන්න බැරි. නෑ, මෙහෙමයි, මේ ලෝකයේ යුතුකම් සහ බැඳීම් කියන දේවල් තියෙන්න එපයි, කරුණාවක් තියෙන්න ඕනේ. ඒ වගේම කාටද වේදනාවල් නූපදින්නේ? තමාගේ කෙනෙක් වෙනුවෙන් නූපදින කෙනෙක් නැහැනේ. ඒ ඕනම කෙනෙකුට වේදනාවක් ඇති වෙනවා. දැන් එතකොට තමාගේ කෙනෙක් හැටියට බුදුහාමුදුරු සලකල හිටිය ආනන්ද හාමුදුරු, ඉතින් බුදුහාමුදුරු පිරුණම් පානකොට ආනන්ද හාමුදුරු සෝවාන් මාර්ගඵලලාභී කෙනෙක් වුණත් මොකද හිතෙන්නේ? මහත් වේදනාවක් ඇති වෙනවා. එතකොට තමාගේයි සලකලා ඉන්න ඕනම දෙයක් පිළිබඳව ඒක දුකක් දැනන එක, කනකාටුවක් දැනන එක තියෙනවා. එතකොට අපි මේට කලින් මේ වචනේ කියලා දෙනවා, ඇලීම් නැති කරලා නිවන් දකින්නව නෙමෙයි, නිවන් දැකලා ඇලීම් නැති කර ගන්නවා කියලා. ඒ නිසා මෑණියන්ගේ ඇලීම හෝම තියෙන අතරේ ඒක තියෙන හැටින්නේ තිබුණා. ඒක නැති කරගන්න යන්න එපා. නිවන් දකින්නකොට ස්වභාවයෙන් යම් කිසි මානසිකත්වයක් ඇති වෙනවා නම් ඒක ඕකේ. ඒක සමානව අපිට බාර ගන්න පුළුවන්. එහෙම නැතුව මේ වේලාසනින් ඇලීම් නැති කරනවා කියලා, මේ කටුව අයින් කරනවා වගේ, මේ ඇඳුමක තියෙන මේ දේවල් මේ ඇනිච්ච කටුව අයින් කරනවා වගේ අයින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේ ජීවිතය කියලා කියන්නේ. ගොඩාක් දෙනෙක් කියන්නේ මේ ආශාවන් නැති කරලා නිවන් දකින්න කියලා. ඉතින් මේ ආනන්ද හාමුදුරුවන්ගේ දේශනාව තුළ තියෙන මේ වෙනස්ම ස්වභාවය ඔබට අහන්න ලැබෙන දේ තමයි නිවන් දැකලා ආශාව නැති කරගන්න. අඳුර නැති කරලා ආලෝකයට එන්න කියලා නෙමෙයි මම කියන්නේ, ආලෝකයේ දැල්වා අඳුර නැති කරගන්න ඔබට හොඳ එකක් තෝරගන්න පුළුවන්. විද්‍යාත්මක අඳුර දුරු කරලා ආලෝකය ඇති කරගන්න එකද, ආලෝකයේ දැල්වා අඳුර නැති කරගන්න එකද? මොකද්ද කියන්නේ විද්‍යාත්මක? ඈ, ආලෝකයේ දැල්වා අඳුර නැති කරගන්න එක, ඒකයි විද්‍යාත්මක. ඒ නිසා නිවන් දැකලා කෙලෙස් දුරු කරගන්න. අඟුලි මාලට නිවන පෙන්වුවා, කෙලස් දුරු වුණා. පටාචාරාවට නිවන පෙන්නවා. හිත සංසිඳුණා. ආලවක යක්ෂයාට නිවන පෙන්නවා. එයා ඊට පස්සේ එයාගේ ජීවිතේ මිනිමස් කණ එක නතර කළා. කර රෝමඩ රොචි රෝමඩ නිවන පෙන්නවා. ඒගොල්ලෝ මිනිමස් කණ මිනිස්සු. යක්කු හිටියනේ කර රෝම කියලා කියන්නේ මේ ඇඟේ ලෝම කැරකිලා කැරකිලා තියෙනේ. කර ලෝම කැරකිලා තියෙනේ නේ. රොචි රෝම කියන්නේ ඉදිකටු වගේ යට ලෝම ඇනුත් එහෙම ඇඟ හිල් වෙන තරමට ඉදිකටු වගේ ලෝම තියෙනවා. යක්කු දෙන්නේ. ඒ යක්කු දෙන්නටත් බන කියලා බුදුරජාණන් වහන්සේ මාර්ගඵලයට පස්ස නිවන පෙන්වුවට පස්සේ මිනිස්සු හැදුනා. ස්වභාවයෙන් ඇයි මිනිස්සුන්ට මේ නීති දාලා දන්වැල් දාලා මිනිස්සු තෙරපන ගතියක් මේ විනය දාලා නීති දාලා මිනිස්සු තෙරපලා තියන්න බුදුහාමුදුරන්ට වමනා කළේ නැහැ. ඒ නීතියක් කියලා කියන්නේ දන්වැලක්. නීතියක් කියලා කියන්නේ අනක් කියලා කියන්නේ දන්වැලක්. අනක්. එතකොට අන කරන්න නෙමෙයි බුදුරජාණන් වහන්සේ පැමිණියේ බණ කියන්න. බණ කියලා කියන්නේ සද්ධර්මයේ කියන්නේ බණිනවා හැම නෙමෙයි. බිනිනවා කියන එකනේ දේශනා කරනවා කියන එකට බණ කියන එක නේ. හැබැයි බණිනවා කියන එකටත් සමානයි නේ. බණින එකටි කරන්නේ. බණ කියනවා කියන එක නේ බණින එකටත් සමානයි. ඒකෝ බණින එක හැම නම් නෙමෙයි. බණ නෙමෙයි සද්ධර්ම දේශනා. සද්ධර්ම. නෑ නෑ මෙහෙමයි තියෝ යක්කු කියලා කියන්නේ ඉතින් අදත් ඉන්න යක්කු අදත් ඉන්න ඒ වගේ යක්කු නෑ නෑ එහෙම මෙහෙම අර යකා කියලා මිනිස්සු කිව්වට මිනිස්සු කිව්වට යක්කු නෙමෙයි ඉතින් මිනිස්සු ඉන්නේ නෑ අද කාලේ උන්තර යක්කු ඉන්නේ හැමදැනම ඉන්නවා යක්කු ගන්න පුළුවන් අවදානම යක්කු ඉන්නවා. ඉන්නව ඉන්නව. මනුස්ස ජීවිතයේ තුල ඉඳගෙන මහා ලুকু මහා ප්‍රේතිය හොයාගන්න පුළුවන්. ඒ වගේම මහා දෙවිවරු හොයාගන්න පුළුවන්. මහා යක්ෂය හොයාගන්න පුළුවන්. මහා බ්‍රාහ්මණයෝ වගේ බ්‍රාහ්මණයෝ වගේ කියලා කියන උදවිය වගේ උතුම් මානසික මට්ටම් ඇති මිනිස්සු හොයාගන්න පුළුවන්. නිර සත්තු හොයාගන්න පුළුවන් මනුෂ්‍ය ලෝකේ. දැන් පහුගිය දවසක මේ බස් එක නැගලා බීපු මිනිහෙක් ඇවිල්ලා මේ වයසක අම්ම කෙනෙක් ළඟ වාරිලා ඒ අම්මා නාහෙත් වහගෙන ආකත් බලාගෙන හරි දුකක් විඳිනවා මේ බීපු මිනිහය නිසා. මම ඒ අම්මට කිව්වා අම්මේ අර පිටිපැත්තේ සීට් තියෙනවා ගිහින් වාඩි වෙන්න කියලා. මේ ඩෝප් කාර්යය ආපෙ නැත මගේ ඇඟට. මට කිව්වා පීයෙන් අයිනවා කියලා. වාචිකී I know විවරක් කියලා කිව්වා. අර මිනිස්සු බස්සේ හිටපු කට්ටිය මේ බය වෙලා අනිකේ මිනිස්සය කියලා බස්සේ බලනකොට කොහෙද යන්නේ කියලා අහුවා මේ යන්නේ. මේ ඊට පස්සේ යන බස් එක නෙවෙයි නැගලා තියෙන්නේ මොනද? ඊට පස්සේ ඒක යන්න ඕනේ තියන්නේ ඊට පස්සේ කිව්වා මේ බස් එක එහෙ යන්නේ නැන්නේ බයින බයින කියලා පස්සේ. ඒ වුදු යක්කි නේද? ඉතින් යක් යක්ෂය තමයි. ඈ වේසයන් නෑ ගැලින් යකි. එහෙම යකෙක් නේ. ඒ නිසා ඒ කියන්නේ චරිතයක් නේ. බුදුහාමුදුරුවෝ පෙන්නේ චරිතයගේ ලක්ෂණය. ඉතින් අද මේ පින්නතුන් ළඟ එච්චරම ගොරෝසු ගති ගොරහැඩි ගති මූත්ම නැතුව අඟුලිමාල තරම් පවු කරන්නේ නැතුව ඔයත්තන්ට නිවන් දකින්න බැරි කම නැහැ. බැරි වෙලා තියෙන්නේ ඔයත්තෝ යම් යම් දෘෂ්ටිවල ඉන්න නිසා. මුස්ලිම් කෙනා මුස්ලිම් දෘෂ්ටියේ ඉන්න එකත් ක්‍රිස්තියානි කෙනා ක්‍රිස්තියානි දෘෂ්ටියේ ඉන්න එකත් බෞද්ධයා බෞද්ධ දෘෂ්ටියේ ඉන්න එකත් වෙනසක් නැහැ. දෘෂ්ටි නම් දෘෂ්ටි. අර ලේබලේ විතර නම විතරයි වෙනස් වෙන්නේ. දෘෂ්ටි නම් දෘෂ්ටි. දෘෂ්ටි වල බර එක විදියටම තියෙනවා. මේක බෞද්ධ දෘෂ්ටිය මේක අර දෘෂ්ටිය. දෘෂ්ටි නම් දෘෂ්ටි. එතකොට දෘෂ්ටි වලින් තොර වුණා නම් ඔය මොන ආගමේ වුණත් මොන ජාතියේ කෙනා වුණත් මොන රටේ කෙනා වුණත් මොන කුලයේ කෙනා වුණත් මොන වර්ගයේ කෙනා වුණත් එයාට දෘෂ්ටි නැහැ. එයා සම්මා දිට්ඨිකයි. ඒ කියන්නේ දෘෂ්ටි නැති කෙනෙක් කියලා කියන්නේ ඇත්තම කියතොත් මේක කට්ටිය රෙහි වෙන්න පුළුවන් සමහර අය. සමහර අය යථාර්ථය අඳුන්න කට්ටිය මේකට එකඟ වෙන්න පුළුවන්. මොකක්ද? එයාට රටක් ජාතියක් ආගමක් ස්ත්‍රී පුරුෂ ભેදයක් භාවයක් නැහැ භව රූපයක් නැහැ භව නිරෝධයි ජාති නිරෝධයි ජාතිය නිරෝධ වෙන්න එපා ඔයත් ජාති අල්ලගෙන ඉන්නේ මොන ජාතියද සිංහල ජාතිය කියලා අල්ලන්නේ ඔය සිංහල ජාතිය අපි මුස්ලිම් ජාතිය අපි දෙමළ ජාතිය අපි ඉංග්‍රීසි ජාතිය කියලා ජාති අල්ලගෙන ජාති නිරෝධ කරා එහෙමත් නැත්නම් අපි ගෑනු ජාතිය කියලාවත් අල්ල ගන්නවනේ නේ එහෙම ජාති ගොඩක් බෙදෙනවා ඉතින් ඊට පස්සේ අපි පිරිමි ජාතිය කියලා අල්ල ගන්නවා නේ අමුතු දෙයක් හදා ගන්නවනේ අපි පිරිමි ජාතිය කියලා අල්ල ගන්නවා ඈ එහෙම නැත්නම් මොනම ජාතියකටවත් නැති හෝ කෙනෙක් බවට පත් වෙනවා ජාතිපි දුක්ඛ ඉතින් මේ ජාතිය අල්ලගත්තාම තියෙන ඊළඟට වඳුරු ජාතිය රිලා ජාතිය නේ එහෙමත් තියෙනවා ඒ සත්ව ආත්ම භාවෙලු ජාති ඈ නිර සත්තු දේව වලට ගියන් තේ ජාති ඉතින් ඒ ජාති ටිකයි මෙහෙ දින ජාති ටිකයි ජාති ගොඩයි එතකොට මේ ඥාන දර්ශනය පැන නගිනවා අවේදීත තැනකින්. දැන් වේදීත තැනකින් ජීවිතේ දිහා බලලා ජීවිතේ තෝරගන්න බෑ. දැන් පරණ දැනුමෙන් නිවන හෙව්වොත් නිවන හම්බ වෙයිද? පරණ දැනුමෙන් නිවන හෙව්වොත් නිවන හම්බ වෙයිද? ඇයි හම්බෙන්නේ නැත්තේ? පරණ දැනුම කියලා කියන්නේ මොකන්ද තියෙන්නේ? පරණ දැනුම කියලා කියන්නේ දෙන සංකල්ප, දෘෂ්ටි, වචන. ඒවා තුල නැගෙන වීරිය, ඒවා තුල නැගෙන සංකල්ප, ඒවා තුල නැගෙන ජීවිකාවල්, ඒවා තුල නැගෙන සමාධීන්, ඒවා තුල නැගෙන සිහිය ඔක්කොම ටික බැලුවම දෘෂ්ටි. එතකොට මමත්වයේ ඇසට කවදාවත් නිවන් පෙනෙන්නේ නැහැ. නිවන් දකින්නේ බුද්ධිමය මෙහෙවීමක් යටතේ බව ඔබට පෙනෙන්න ඕන දැනෙන්න ඕන මේ බණ පොත් බැලුවන. මේ ඝාතාව කියද්දි මේ ඇත්ත නිවන් දැක්කා කියලා තියෙන එකයි. එයාගේ බුද්ධිමය මෙහෙවීම, ඥානමය මෙහෙවීම කළා ඇතෙන්ට. ඒ නිසා නිවන් දැක්කා. දර්ශනයක්, ඥාන දර්ශනයක්. එහෙම නැතුව මොකුත් පිහාටු වෙනවා හරි මොනවා හරි එහෙම දෙයක් ඇඟේ ලොන් එනවා හරි ලොන් හැලෙනවා හරි එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඉතින් ඒගොල්ලොත් එහෙම තමයි ක්‍රමානුකූලව පොඩි හාමුදුරුවෝ මහාන වෙලා බණ දහම් අහලා නිකන් දැක්කේ. මන ධම්ම හලහල නිවන් දැක්කා නේද? සුනීත කියලා කියන්නේ අරාසරණ කුණු අරන්දාන කුලේ ඉපදිච්ච කෙනෙක්. කුණු අරන්දාන පොඩි කාලේ ඉඳන් පුරුදු වුණා. ඉතින් මහාන වෙන්න කැමතිද කියලා අහලා බුදුහාමුදුරු වෙනකොට කානුවට බහලා ඉන්නකොට බුදුහාමුදුරන්ට ගහලා මහාන වෙන්න කැමතිද කියලා ඉතින් මහාන කළා. ඊට පස්සේ සෝභාග කියලා කියන්නේ අරාසරණ දරුවා මිනිහෙක් බඳලා දීදි බේරගත්ත දරුවා. ඈ සසර පින හරි කොහොම හරි ඉතින් මේ සමහර අයට ඉතින් හමු නොවෙන අයට අපි කියනවා මෙහෙම දෙයක් නුණ අයට කියනවා සසර පව කියලා හමු වෙච්ච අයට කියනවා සසර පින කියලා කියනවා. කොහොම හරි ඉතින් හමු වුණානේ. ඔව් යම් කිසි ගුණයක් මිනිස්සෙක් ළඟ තියෙන්න ඕනේ ඒ මිනිස්යාට ඒ தත්ත්වය උදා වෙන්න. ඒකට අපි කියනවා සසර පින කියලා කියනවා. ඒ தත්ත්වේ උදා වෙන්න එවැනි ගුණයක් එවැනි චිත්ත ධාරාවක් එයා තුල තියෙන්න ඕන. ඒකට ඒ චිත්ත ධාරාවට තමයි ආකර්ෂණය වෙලා එකෙනා යන්නේ. එකෙනාම යන්නේ. දැන් මෙතෙන්ට උනත් මේ බණ දහම් ටික අහගෙන ඉන්න මේ වචන ටිකට ආකර්ෂණය වෙන පිරිසකුත් ඉන්නවද නැති පිරිසකුත් ඉන්නවද? ඒකට හේතුව තමයි ඒක ඒ ඇත්තෝ බලාපොරොත්තු වෙන සමහර අය මුල් කාලේදී ඒක ගැන ආකර්ෂණයක් අගයක් නැතුව පස්සේ අගේ දැනෙන්න පටන් ගන්නවා. එහෙම අයත් ඉන්නවා. ඉස්සර හාමුදුරුවෝ කියපු දේ අපිට තේරුන්නේ නැහැ. දැන් තේරෙනවා කියනවා. දැන් හරි කියලා හිතෙනවා. එතකොට අපි දැන් මෙතෙන්දී අපි කරන්න උත්සාහ කරන්නේ තියෙන කෙලෙස් ටිකකින් හැංගෙන්නවත් කියලා කෙලෙස් ටික මොහොතකට යටපත් කරන්නවත් නෙමෙයි, පූර්ණවම මේ අප තුළ සම්පූර්ණයෙන් මේවා හට ගැනීමට, මේවා නිෂ්පාදනය වීමට හේතුකාරක වෙන මූලික පද්ධතිය, සියලු පද්ධතිය මනාව හඳුනගෙන ඒ පද්ධතියේ තියෙන උච්චම අවස්ථාව දෘශ්‍යමානය සම්මා ගුණයට පමුණවනවා. දෘශ්‍යමානය සම්මා ගුණයට පමුණවාට පස්සේ ඉන් පල්හැ තියෙන සංකල්ප වචන නිවැරදි වෙනවා. නමුත් ඒ සම්මාදිට්ඨිය උදා කරගත්තත් සාමාන්‍ය විදියට දකින්නත් පුළුවන්, විශේෂයෙන්ුත් දකින්නත් පුළුවන්. ඒ ගැටලුවක් වෙන්නේ නැහැ. එස බය වෙන්න එපා. මේ තියෙන දේවල් නැති වෙයි, බැඳීම් නැති වෙයි, ගැටීම් ඒව නැති වෙයි කියලා හිතෙන්න. සමහර අය හිතනවා තමාගේ තියෙන බැඳීම හරි වැදගත් කියලා. මේ ලෝභ ද්වේෂ සහගත පුජ්‍යලයේ තියෙන බැඳීම් තියෙනවා කො මොකද්ද කියලා හිතලා බලන්න. මොන වදිනකමන්ද තියෙන්නේ කියලා බලන්න. ඒ ලෝභයෙන් පිරි මිනිස්සෙක, ද්වේෂයෙන් පිරි මිනිස්සෙක ඇති වදිනකම මොකද්ද? බැඳීමකින් මේ ලෝභ ද්වේෂ මෝහයෙන් යුක්තව මං ඉන්න පුජ්‍යලයා මම බැඳෙනවා කියලා කියන්නේ හිතන්න හරියට මිනිස්සෙගේ ගේට්ටුවේ ඉස්සරහින් කහල ගොඩක් ගෙනින් තියනා වගේ වැඩක් කියලා. එගෙන් කරදරයක් වෙනවා මිසක් සැනසෙල්ලක් නෑ. එතකොට ලෝභ ද්වේෂ මෝහවලින් තොර මිනිස්සෙක් මේ ලෝකයට බැඳෙනවා කියලා කියන්නේ එයා හරියට අර බඩු මල්ලක් ගිනිල්ලා තිබ්බා වගේ, එහෙම නැත්නම් සල්ලි මල්ලක් ගිනින් තිබ්බා වගේ වටිනාකමක් ජීවිතේට ගෙනල්ලා තියෙනවා. එතකොට ඔබ කෙනෙකුට බැඳෙනවා නම් බැඳෙන්න ඕන අලෝභ, අද්වේෂ, අමෝහ කියන ගුණාංගවල පිහිටා. එහෙම නැතුව එක පැත්තක ලෝභය, ද්වේෂය, මෝහය, වෛරය තියාගෙන තව පැත්තක ඊර්ෂ්‍යාව, ක්‍රෝධය දේවල් තියාගෙන තාවත්තක කරුණාව, දයාව, මෛත්‍රියේ හිණාව පෙන්නගෙන බැරිල වැඩක් නැහැ. සතමන් අර තමගේ ගේට්ටුවේ ඉස්සරහින් ඉන්න තියෙන මුදල් මල්ල, කාසි මල්ල, රන්තරන් මල්ලක් වගේ වෙන්න තමන් බැඳීම. ඒ කියන්නේ මේ බැඳීම තුලින් මම මේ ලෝකයට අර්ථවත්දයක් දෙන්න ඕන. ඒකනේ සිද්ධාර්ථ කුමාරයා හිතුවේ. මේ ලෝභ ද්වේෂ මෝහ වලින් තෙරපිච්ච මේ බැඳීමේ ඇති ප්‍රතිඵලය නෑ, මම මීට වඩා හොඳ බැඳීමක් දෙන්න ඕන. එතකොට යසෝදරාවිය දාලා ගියාද? නෑ, දාලා ගියේ නෑ. අවුරුදු 6කින් ආයි ඇවිල්ලා අර තිබුණු ලෝභ ද්වේෂ මෝහ බැඳීම නෙමේ, අලෝභ ද්වේෂ අමෝහ සහගත සදාකාලික බැඳීමක් දුන්නා යසෝදරාවියට. රාහුල කුමාරයට අර ලෝභ ද්වේෂ මෝහ වලින් යුක්ත තාත්තා කෙනෙක් දෙන බැඳීමක් වගේද ලෝභ දේශ මෝහලින් තොරව බැඳීමක් දුන්න සදාකාලිකව. ඒක නෙවතුම ඕන අයට ඔන්න ඔය උත්තරේ දෙන්න. එතකොට හරි දාලා ගියයි කියන කට්ටියට දාලා ගියා නම් ඉතින් ආයෙ නෝයි නේද? ඉතින් ආයි කොයිපද හිටිය සෝදරාවේ, ආයි කොතනද හිටියේ? ඉතින් එහෙමනම් ඉතින් ඔය රටකට යන්නේ සමහර මහත්තුරු අවුරුදු 6කට 7කට මේ ජොබ් එක කරලා එන්නේ ඉඳලා ඉන්නේ දරුවන්ට වෙන රස්සාවට යන්න දුර බැහැරට. එහෙම දාලා ගියා කියන්න පුළුවන්. එහෙම දාලා යන්නේ. බුදුරජාණන් වහන්සේට දැන හරි නොදැන හරි නිගා කරන ඕනම කෙනෙකුගේ ජීවිතය මහ පුදුම අවාසනාවන්ත ජීවිතයක් නේ. පුදුමාකාර අඥාන අවාසනාවන්ත ජීවිතයක්. මේ ලෝකේ ඉන්න කිසිම පොඩ්ඩක් හරි බුද්ධියක් තියෙන මිනිස්සෙක් හරි බුදුරජාණන් වහන්සේගේ ජීවිතයට අඩුම තරමේ බුද්ධ රූපයක් හරි හරියට බැලුවා නම් එහෙම බුදුහාමුදුරන්ට දොස් කියන්නේ මේ බැලූ වැල්මට රූපෙම පේනවා. මේ ස්වාමීන් වහන්සේ මේ සාස්ත්‍රඥ වහන්සේ හරි කාර්මික දයාබර මිනිසෙක් මිනිස්සෙක් කියන එකවත් පේනවා. එහෙම පේනවා. ඉතින් මම නම් දොස් කියන්නේ නැහැ. ඔය අනිත් ආගම්වල හොඳ සාස්ත්‍රවරු ඉන්නේ. ඒගොල්ලන්ට මම දොස් කියන්නේ නැහැ. ඒගොල්ලන්ගේ උත්සාහයේ යම් ප්‍රමාණයකට හරි මිනිසත්කම ඉහළට නන්වන්න උදව් කළා. ඒකට අපි ගරු කරනවා. නමුත් බුදුදහම තරම් ගැඹුරු නොවෙන්නට පුළුවන්. නමුත් යම් තාක් හරි මිනිසත්කම උසස් කිරීම සඳහා යම් මෙහෙවරක් කළා නම් ඒ හැම ශාස්ත්‍රවරයෙකුටම අපි ගරු කරනවා. අවි යමෝරා ගන්නේ නැතුව, සටන් කරන්නේ නැතුව කරපු අයට විතරක්. එහෙම නැතුව ඉතින් සමහර අය ඉන්නවා. ඉතින් යුද ප්‍රකාශ කරපු, අවි යමෝරා ගතපු, වෛර කරන්න ප්‍රතිවාදියා පෙරලන්න කියපු ආගම් තියෙනවා. ඒගොල්ලන්ට ගරු කරන්න අමාරුයි. ඒගොල්ලෝ ශාස්ත්‍රවරු නෙමෙයි. ඒගොල්ලෝ සමාජ සංවිධායකයෝ. දැන් අද වුණත් ගොඩාක් දෙනෙකුට මේ මම කියන්නේ කියලා මෙහෙම කිව්වහම පිළිගන්නේ නැහැ. දැන් පොඩ්ඩක් ඔළුව වනලා ගෑ ගහලා දෙවියෝ කියනවා බිත්තර ගන්න එපා තුන් මාසයක් කියලා කිව්වොත් කන්නේ නැහැ ෂුවරකට. දැන් මම කිව්වොත් එහෙම මේ කන්න එපා මෙහෙමයි නොත් මෙහෙම හොඳයි මෙහෙමයි කියලා කිව්වොත් ඒ බාර ගන්න ඇච්චර තදින් අර අද්භූත බලයකට නොපෙනෙන දෙයට මහ පුදුම බලයක් තියෙන. ඒ නිසා ගොඩාක් ශාස්ත්‍රවරු භාවිතා කළා මේක මං කියනවායි කියන්නේ නැතුව දෙයියෝ මට කිව්වා ඔයාලට මේක කියන්න කියලා. කොහොමද ඇති ටක් ගාලා බය වුණා. මෙන්න 10ක් කිව්වා, 5ක් කිව්වා, 6ක් කිව්වා කියලා කිව්වා. එතකොට මිනිස්සු බාරගත්තා. නිකම්වත් කිව්වොත් මේ මං කියන්නේ ඔයගොල්ලෝ මෙහෙම හැදෙන්න කිව්වා නම් එහෙම බාරගන්නේ නැහැ. මිනිස්සු අද්භූත දෙයට හරි බයයි. අද්භූත දෙයට හරි බයයි. අද්භූත දේවල් වලට හරි බය. අද්භූත දෙන ප්‍රාර්ථනාවල් කරන, අද්භූත පදනම් වල විශ්වාසවල් වල එළඹිලා ඉන්න හරිම දක්ෂයි. හරිම දක්ෂයි. ඒකට තමයි මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ. විද්‍යාත්මක නැති සංකල්පයක රැඳී සිටි මිත්‍යා දෘෂ්ටික. බාරයක් වුණාට මේ මිනිස්සයා දන්නවද මේක හරියටම හරියනවද වරදිනවද කියලා? බාර වුණත් නැතත් හරියන ප්‍රතිසතිය හරියනෝ, වරදින ප්‍රතිසතිය වරදිනෝ. නමුත් බාර වෙලා හරි ගියාම කියන්නේ බාරේ නිසා හරි ගියා කියලා. බාර වෙලා හරි නොගියාම කියන්නේ කිල්ලට වුණා කියලා. කමන්නේ. ඉතින් ඒවත් ඉතින් මොහරි කරන්න බෑ නේද? මොනවා හරි හිත සනස ගන්න දෙයක් තියෙන බෑ. මිනිස්සු හැරිම දුර්වල වෙන අවස්ථාවල් තියෙනවනේ මේ වෙලාවට. ඔව්, පොඩි මායාවකින් හරි සැනසෙල්ලක් ලබනවා. ඔව්, ධර්ම අවබෝධයට එන්න බෑ. ඒ වගේ හිට නෑ. ඔය ඇත්තන්ට නෙමෙයි ඒක කරන්න කිව්වේ මං. ඒක අර සමාජයේ ඉන්න පොදු ජනතාව ඒකට කළාට කමන්නෑ කියලා කිව්වේ තාවකාලික හිත සැනසවා ගැනීමක් සඳහා කරන්නට. එහෙම නැතුව වෙන්න බෑ. සමහර වෙලාවට මේ දෙන නොවන්න මෙන්න කියන ඉන්න තාත්තට වුණත් අපි මෙයාට සෙත්පතනවා නිදුක් නිරෝගී භාවය පිණිස කියලා. එහෙම කිව්වහම ඉතින් යම්කිසි සැනසෙල්ලක් පේනවා. නමුත් අපිට හැම හොඳටම පේනවා මේ මිනිස්සයට දැන් ජීවත් වෙන්න බෑ, මේ මිනිස්සයට මේ පවතින්න බෑ, මේ මේ තත්ත්වය නිසා මිය යනවා කියලා. මං දවසක් ස්පිරිතාලේ ඉඳ ගමන් නර්ස් නෝන කෙනෙක්ගෙන් ඇහුවා මේ නර්ස් නෝන මිනිස්සු මැරෙන හැටි දැකලා තියෙනවද කියලා. මගේ මුණ දිහා පුතියෙන් වගේ බල්ලගෙන කියලා. අන්න යාට පල්ලේ හවට්ටිය විතර රෑකට එක රෑකට පහක් විතර මැරෙනවා කියලා. මං හිතේ මේක කලාතුරකින් වෙන සිද්ධියක් කියලා. අරකට එයාගෙන අර පල්ලේ හවට්ටිය පහක් විතර වෙන දණු දෙන්නේ විතර මැරෙන්න ඉන්නවලු. ඉතින් මාත් ගිහිල්ලා බලාගෙන හිටියා. පුතා මං අහුව එතන ඉන්නව තව පුතෙකුත් ඇවිල්ලා හොඳ සද්දන් තැඟක් තියෙන. ඉතින් පුතා තාත්තට බැන බැන ඉන්නේ. හ්ම්. වැඩක් නැහැ හැමතුන ඉන්නගම් බිව්වා. බා පුතත් බීලා ඇවිල්ලා කියන්නේ. පුතත් බීලා ඉන්නගම් බිව්වා පගුවට ඇහුවේ නේ. දැන් දිය වෙලා, ලියර් එක දිය වෙලා. සේලයින් එකයි දෙන්නේ, සේලයින් පහක් විතර එළියට යනවා. ඒ කියන්නේ ඇඟ දිය වෙලා ඔක්කොම යනවා. මරෙන්න. ඉතින් කියන හැමතුන මෙයා ඉතින් සනීප කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. ඔහොම ඉඳලා ටික මේ යනවා. ඉතින් සේලයින් එකත් අපරාධේ. නමුත් දීලා තිනවා. අර මොනවා හරි ප්‍රතිකාරයක් තියෙනෝනේ කියලා එහෙම දීලා තියෙනවා. තේමයි ජීවිත. ඒ නිසා මේ මනුෂ්‍ය ජීවිතයේ තියෙන දුර්ලභත්වය නිතරම හිතන්න. මම මිනිස්සෙක් කියලා ඉපදුනේ හරි හරි වටින තැනක්, හරි දුර්ලභ දෙයක්. මේ දෙයින් ලබා ගන්න තියෙන ප්‍රතිඵලය අර මේ ලෝකේ හැමෝම මිනිසුන් කරන දේවත්, හැම සත්වයෝම කරන දේවත් කරන්න නෙමෙයි මට මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ. විශේෂ ගුණයක්, ඥානයක්, සදාකාලික සංසාරයක් හදාගන්න තියෙන තැනක්. ඒ නිසා අර ග්‍රාමීය පොදු පෘථජ්ජනයන්ගේ තියෙන ලෝභ, ద్వේෂ, මෝහ, මාන, මදමාන, ඊර්ෂ්‍යා මේවා තුලින් මගේ සිත ජනිත කරලා, මේවා තුලින් පුතු කරලා, මේවා තුලින් ගොඩ ගහලා මගේ හිතේ මට සැනසෙල්ලක් උදා වෙන්නේ නැහැ. දැන් මිනිස්සුන්ගේ හිතේ තරහක් ඇති වුණාම මිනිස්සු මොකද කරන්නේ? ඒ තරහ තව අවුලව ගන්නවා යාගේ හිත ඇතුලේ. අවුලවලා මොකද කරන්නේ? ප්‍රතිවේදයාට තමාට දුන්නු වේදනාව එයා තෑගි කරන්න යනවා. ප්‍රතිවාදියාට තමාට දුන්නු තෑග්ග, තමන්ට දුන්නු වේදනාව තමන් තෑගි කරනවා. අපි ඕක හොඳට දකිනවා මේ සමාජය තුළ. තමන්ට වේදනාවක් දුන්නා නම් දෙනවා, එක්ක 10 ගුණයකින් වැඩි කරලා දෙනවා, එහෙම නැත්නම් 2 ගුණයකින් වැඩි කරලා දෙනවා, එහෙම නැත්නම් මෙව කරලා දෙනවා. සමහර අයට අපි නම් දෙන්නේ, අපි ඒක දෙන්නේ නැහැ. එයාටම කරන දේ ඒක කරන්න දීලා එයාටම තේරුම් ගන්න දෙනවා එයා කරන වැරද්ද. අනේ එදාට තමයි එයාම දෙවිල, එයාම සමා වෙන්නේ කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ කළෙත් ඒක. එයා දනවන දැනීම අපි එයාට දනවන්න ගියොත් එයා හා සමාන කෙනෙක් වෙනවා අපි. එයා කරන දේ මොකද්ද කියලා එයාට තේරුම් ගන්න අවකාශය සලසා දෙන එක තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා මිනිසෙකුට වඩා උසස් වීම, උසස් වන්නේ කෙසේද යයි සිටීමට වඩා වැදගත් වෙන්නේ තමා මිනිසෙකු උසස් කරවන්නේ කෙසේදයි කියලා කල්පනා කිරීම. මිනිසෙකු පහත් කළොත් ඔබත් පහතට වැටෙනවා. මිනිසෙකු උසස් කළොත් ඔබත් ඉහළට යනවා. තේරෙනවද? මිනිසෙකුට ගැරහුවොත් ඔබත් ගැරහීමට ලක් වෙනවා. මිනිසෙකු ප්‍රශංසා කළොත් ඔබත් ප්‍රශංසාවට එනවා. ඒ නිසා වෛරයෙන් වෛරය යනවා. මසංසිදේ කියන්නේ යනවා කියන එකනේ. මසංසිදේ කියන්නේ ඉවරයක් වෙන්නේ. වෛරයෙන් වෛරය පත්තු වෙලා යනවා. පත්තු වෙන මැතර නේ කියන්නේ වෛරයට වැටෙනවා. කොහොමද මෛත්‍රියෙන් කරුණාවෙන් පැත්ත ඒ විදිහට යනවා. වැල්පොලි හැදෙනවා. දැන් බලන්න මේ මිනිස් විඥානේ මමංකාරයේ දර්ශනය නිසා මනස මොනතරම් අපිරිසුදු භාවයට පත් කරනවද, දැඩි බවට පත් කරනවද? අපි යම්තාක් දුරකට මේ තියෙන ක්ලේශ 10න් දල්වා ගත්තනම්, ක්‍රියාවට ලක් කරානම් ඒ කාවිනුවෙන්ද කියලා ඔබ ඇහුවොත් එන උත්තරේ තමයි මම වෙනුවෙන්. මම මේ කරේ මගේ හිත රැක ගන්න. මම මේ දේ කරේ මගේ පෞරුෂය රැක ගන්න. මම මේ දේ කරේ මගේ හිතේ තත්ත්වය, මගේ ගෞරවය රැක ගන්න කියලා. ඉතින් අපි හොයාගෙන ගියොත් මොකද්ද මගේ හිත කියන්නේ, කෝ මම කියන්නේ, කෝ මගේ ගෞරවය කියන්නේ මොනවද? නමුත් එවැනි ක්‍රියාවලියක් තුලින් විද්‍යාත්මකව සිදුවුණු ප්‍රතිඵලයේ දිහා බැලුවොත් එහෙම ඒ එකක්වත් ඒ ක්‍රියාවලිය තුලින් සිද්ධ වෙලා තියෙනවද? ඒකක්වත් ඒ ක්‍රියාවලිය ඇතුලින් සිද්ධ වෙලා තියෙනවද? එහෙම නැත්නම් විනාශ කරගෙන තියනවාද? එහෙම නැත්නම් ළඟා කරගෙන තියනවාද? මේ සමස්ත ධර්මයේ පිළිබඳවම දැන් අද අප දේශනා කරමු. සමස්ත ධර්මයේ පිළිබඳවම සැනසිලිදායක විදියට ධර්මයට සමාදින්න. ඔළුවෙන්, නුවණින්, මනසින් සැනසිලිදායක විදියට ධර්මය ලබා ගන්න. ධර්මයට සැනසිලිදායක විදියට සමවැදිලා ඒ සැනසිලිදායක ලෝකෝත්තර, එහෙම නැත්නම් අචින්තිය, එහෙම නැත්නම් අනිත්‍ය, නිට්ඨ නොවන අනිත්‍ය කියන්නේ හරිම සැනසිලිදායක තමයි. ඒ කැඩිච්ච විනිච්ච රූප තියෙනවයි කියලා කියන්නේ නිට්ඨ தত্ত্বය. අනිත්‍ය කියලා කියන්නේ මේ ඔක්කොම ප්‍රතික්ෂේප කරන තැනක් නෙමෙයි, අනුමත කරන තැනකුත් නෙමෙයි, ඒක ලෝකෝත්තර ධර්මයක්. ඒක වින්නතුන් අහන්න ලැබෙන්නේ මේ හැමතැනම කොහෙවත් ලේසියෙන්. අන්න එවැනි ධර්මයක් තුල පිරිසිලා සුළු මොහොතක් මේ සමස්ත එහෙම හමුදුරෝ දේශනා කරපු මේ ධර්මයේ තුල අඩුව හොයන්නකො. දැන් මම ඒක වරද්දක් හැටියට නෙමෙයි කියන්නේ. ඇත්තටම අඩුවක් තියෙනවා නම් අඩුවත් හොයන්න ඕනේ. ඒක දැහැමි සිතින් අඩුව හොයන්න. දැහැමි සිතින් අඩුව හොයන්න. තමන්ගේ හිතර දැනෙන්න ඕනේ දැහැමි සිතින් ඒ අඩුව හොයන්න. හරි දෙයක් තියෙනවා නම් දැහැමි සිතින් හරි දෙයක් හොයන්න. හොයලා මේ සමස්ත ධර්මයේ තුල සාරය උරා ගන්න. භුක්ති විඳින්න. ඒ දේ කරන්නේ ඒකට කියනවා මම ධම්මානුපස්සනා භාවනාව කියලා. සුළු වේලාවක් ඒ ධර්මයත් එක්ක සමවදින්න. එතෙන්දී අපි කියලා දුන්නේ පරමාර්ථය කියලා කියන්නේ තැනක තියෙන දෙයක්වත්, හැඩයක් තියෙන දෙයක්වත්, වට ප්‍රමාණයෙන් කිවිය හැකි දෙයක්වත්, බරකින් කිවිය හැකි දෙයක්වත්, කිව හැකි දෙයක්වත්, එහෙම නැත්නම් වර්ණයකින් කිව හැකි දෙයක්වත් නොවන බව පින්වතුන් දන්නවා. ඒක ඒ නිසා තමයි අසංකාරික, නිරෝධ සාගත, විමුක්තිදායක වගේ වචන පාවිච්චි කරලා තියෙන්නේ ඒකට. එතකොට අන්න එවැනි ගුණයක් අපේ මනස තුල පහළ කරගත්තාම, අපේ ජීවිතය තුල පහළ කරගත්තාම ඒ ගුණය තමයි ඊළඟට අපේ ජීවිතේ පුරා ගලාගෙන යන්නේ. ඒක ගැඹුරින්ම අපේ මනසට හේතු ගැන්වෙන්න ඕන. යථා භූත ඥාන දර්ශනය ගැඹුරින්ම හේතු ගැන්වෙන්න ඕන. ඒක අපි කියන්නේ ලේවලට එකතු වෙනවා කියලා කියන්නේ ඒක. ඊට පස්සේ ඒ දේත් එක්ක ජීවිතේ පූර්ණත්වයෙන්ම ගලාගෙන යනවා. ඒක යදා පඤ්ඤාය පස්සති කිව්වේ ඒකයි. ඒක යථාර්ථයෙන්ම ගැඹුරින්ම ආත්මීය වශයෙන් ජීවිතේට සම්බන්ධ වෙන දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා දැන් එතකොට මේ පරමාර්ථයට අපි මෙහෙවන්න යනකොට, පරමාර්ථයට ජීවිතේ මෙහෙවන්න යනකොට අපි ඒ කියලා දෙන්නේ සියලුම ධර්ම වලින් ඉවත් වෙන්න. සියලුම දෙනා අයින් කරන්න. සියලුම දෙනා අයින් කරන්න. ඒ පරමාර්ථ චිත්තේන් දර්ශනේ. එතකොට පරමාර්ථ චිත්තේන් දර්ශනයෙන් අපි අයින් කළා කියලා ලෞකික කෝණය සහ ක්‍රියාවලිය නැති වෙන්නේ නැහැ. දැන් මම දහම දකින්න නම් මම මාව අයින් කරන්න ඕන. මම මාව අයින් කරනවා කියලා කියන්නේ එතකොට මට බැඳිච්ච සියල්ල අයින් වෙන්නේ නැද්ද? දැන් ගවයෝ බැඳලා ඉන්නෝ එක කණුවක. කනුව තමයි මමත්තේ. කනුව ගලවල දානවා කියලා කියන්නේ අනිත් ඔක්කොම ගවයෝ නිදහස් වෙනවා කියන එක නෙමෙයිද? නිදහස් වෙනවා කියන එක. ඒ වගේ තමන් තමන්ගෙන් නිදහස් වුණොත්, මම මගේ ළඟ තියෙන මමත්වේ නැති කරගත්තොත්, ඊට පස්සේ මම කියන වචනේ ඉදිරියෙන් යොදලා ප්‍රකාශ කරපු මගේ කියන දේවල් නැති වෙනවා. මගේ දරුවෝ, මගේ ආත්මා, මගේ නෝනා, මගේ ඉඩකඩම්, මගේ දේපල කියන එක නැති වෙනවා. ඒක ඉබේ සිද්ධ වෙන දෙයක්. ඒක උමනාවෙන් කරන දෙයක් නෙමෙයි. ඉබේ සිද්ධ වෙන දෙයක්. දැන් එතකොට අපි මුලින්ම අර කිව්ව දේ හොඳට හිතට ගන්න. මේ කෙලෙස් දුරු කළ නිවන් දකින්න නෙමෙයි මම ඉස්සෙල්ලම කරන්න ඕන මේ නිර්වාණ ප්‍රශ්නේ විසඳ ගන්න ඕන කියන එක. නිවන් දැකලා නේ කෙලස් දුරු වෙන්නේ කියලා හාමුදුරු දේශනා කළානේ කියන එක හිතර ගන්න. එතකොට ඔබේ අනිත් අනිත් දේවල් ගැන හිත හිතා නේ අතෙන්ටත් මම පොඩ්ඩක් බැඳිලා මෙතෙන්ට චුට්ටක් බැඳිලා ඒහෙත් බැඳිලා චුට්ට එහෙම කලබල වෙන්නවා. ඔබ නිවන හොයාගෙන යන්න. එතකොට මේ නිවනට අදාළ විදියට මනස සකසේ. එතන නිකන් මේ පසුතැවි තැවි ඉන්න ඕනේ අරකයි මේකයි කී කී කිය. එතකොට නිර්වාණය නැමැති ආලෝකය අපි තුල පහළ වෙනකොට එයින් ඇති වෙන ස්වභාව ධර්මය තමන්ගේ ජීවිතය තුල පවතින්න පටන් ගන්නේ. දැන් අපි නිකමට කිව්වොත් ඇත්තටම මේ කිව්වොත් අර මම මේක පැහැදිලි කරලා තියෙන ගොඩක් තැන්වල දැන් ඇවිල්ලා තියෙනවා නිවන් පුරයට යන්න ගුවන් යානය. ඔබට දැන් නගින්න පුළුවන් දෙයකට කියයි අනේ බෑ බුදුහාමුදුරනේ මේ පුතාගේ වෙඩින් එක ඉවර නෑනේ තාම. නැත්තං අර මහත්තයා ඉන්නවනේ එයත් එක්ක නම් එන්න පුළුවන් ඕන්න කියලා. ඒ නැත්තං ළමයි ටිකයි පුතාලයි දරුවෝයි පරම්පරාවම එක්ක එන්න පුළුවන්. ඊළඟට අපේ ගෙදර දිනන හොඳට වරක හැදෙන වරක ගහගුත් ඒ ගහත් අරන් යන්න පුළුවන් නම් එන්න පුළුවන් නේ. ඊට පස්සේ බැංකුවෙත් මහා ලොකුවට නෑ ඉතින් සල්ලි පොඩ්ඩක් තියෙන ඒකත් අරන් එන්නද කියලා අහන්න පුළුවන්. එහෙම එන්න දෙනවා නම් යනවා නේ. එහෙම එන්න දෙනවා නම් යනවා. එහෙම නෙමෙයි නිවන් පුරයට එන්න කියලා කියන්නේ මේ ලෝකේ සියල්ල තියලා එන්න කියලායි කියන්නේ. එතකොට මේ ලෝකේ සියල්ල තියලා නගිනකොට මොන වගේ ඉඳීද මිනිස්සයා? හා? සෑලු නැගි. දැන් ඔබට ලැබුණොත් එහෙම ඔබ ඒ දැන් ප්ලේන් එක ඇතුළට ගිහිල්ලා ඔබට නැගුණොත් එහෙම ඔබ වාඩි වෙන්නේ මොන සීට් එකේද කියලා කියන්න බලන්න. මොන පැත්තේ මොන ස්ථානේ ඉදිරියේම පිටුපසේ එකක සීට් එකද කියලා කියන්න. හා හා එතනක් නැහැ. ඕන තරක වාඩි වෙලා යන්න. එහෙනම් හිතන තැනක වාඩි වෙනවා. හයි හා ඈ සම්මාදිටිය ඈ ලැබෙන දැනක වාඩි වෙනවා. දැන් මේ ලෝකේ සියල්ල දාලයි මෙයා මේ ප්ලේන් එකට නගින්නේ. එතකොට මම කොතනද වාඩි වෙන්නේ? මොන සීට් එකේද වාඩි වෙන්නේ? ඈ මොකද ප්ලේන් එකක් නැහැ සීට් එකට නගින්නේ. මේ ලෝකේ සියල්ල දැම්මත් ප්ලේන් එකකුත් නැහැ නේ. සීට් එකක් නැහැ. ඉතින් වාඩි කරවන්නේ කවුද? ඈ දැන් මේ ලෝකේ සියල්ල දාලා ගියාම වාඩි. දැන් ගොඩක් අය හිතන්නේ මේ ලෝකේ කියලා කිව්වම මේ ශරීරය නෙමෙයි කියලා. ශරීරෙත් මේ ලෝකේ. අනිත් දේවල් විතරක් නෙමෙයි. මේ ලෝකේ සියල්ල දාලා යනවා කියලා කියන්නේ ශරීරෙත් දාලා නියන්නේ. එතකොට වාඩි වෙන්න සීට් ඕනේ නැහැනේ. ඈ වාඩි වෙන්න කෙනෙක් වාඩි වෙන සීට් ඕනේ. ඊට පස්සේ ප්ලේන් ඕනෙත් නැහැ. නිවන් පුරේට ඒ මොහොතේමපත් වෙලා ඉවරයි. ඈ? හරි දැන් බලන්න හරි වගේ ප්‍රශ්නයක් ඇසීම තුලින් ඔබේ තියෙන ගැටලුව හරි ප්‍රශ්නයක් තියෙන එක මතු වෙනවා. දැන් බලන්න ඒකට මේ ලෝකේ සියල්ල දාලා ගියපු තැන ඉතින් අපි අහන්න දෙයක් නැහැ. එතන දුක් නැති තැනක් කියලා තියෙනවා. අසංඛාරික යම් තැනක් ලෝකයේ ඇද්ද එතන දුක් නැහැ. අසංඛාරික යම් තැනක් ඇද්ද එතන දුක නැහැ. එතන ගැටලු නැහැ. එතන ප්‍රශ්න නැහැ. සංස්කාර ලෝකයක් තුල තමයි හැමදාමත් ගැටලු හැමදාමත් ප්‍රශ්න හැම දෙයක්ම තියෙන්නේ. එතකොට අසංඛාරික තනක් කියලා කියන්නේ ශූන්‍ය තනක් එහෙම නෙමෙයි. ඒක ඔළුවට බරක්වත් හිතට බරක්වත් මොකවත් නැහැ. දැන් මගේ තියෙන භාවනාව තමයි මේ ධර්මතාවයේ යථා අවබෝධය කරගත්තට පස්සේ තියෙන ස්වභාවය තමයි මට තියෙන එකම භාවනාව තමයි පාඩුවේ ඉන්න එක. දැන් ඔබ වුණත් පාඩුවේ ඉන්නවා කියන එක ගැඹුරින් තේරුම් කරගත්තොත් ඒ කිසිම ක්ලේශ දායක කිසිම ප්‍රශ්නයක් නැතුව එයාට පාඩුවෙම ඉන්න පුළුවන්. ඒ පාඩුවෙ ඉන්නේ නැහනේ. පෙරලනවා, වෙනස් කරනවා, හැඩ ගහනවා, එහෙම නෙමෙයි මෙහෙම කියනවා, මෙහෙම නෙමෙයි හරමේ කියනවා. ඕක නිකරන්නේ පාඩුවෙ ඉන්නේ. අලියා වගේ දඟලනවා, නේදනවා, ආලි ගැණියනි ඉන්නේ. ඒ වගේ මිනිස්සු දඟලනවා. වඳුරෝ වගේ එහෙම මෙහෙම ඒව මේව ඔක්කොම ටික අදිනවා. මේ පාඩුවෙ ඉන්නවා කියන එක ගැඹුරින් තේරුම් කරගත්තොත් පාඩුවේ ඉන්නවා කොහොමද ඉන්නේ පාඩුවේ ඉන්නකොට? ක්‍රියාවෙන් තොරයි. පාඩුවේ ඉන්නේ කොහොමද? මෙන්න මෙහෙම ඉන්නවයි කියලා කියන්න බෑනේ පාඩුවේ ඉන්නවයි කියන එක. එහෙම ක්‍රියාවකට වැටෙනවා මේ විදියට ඉන්නවයි කියන එක. ඒක හරි ගැඹුරු දෙයක්. පාඩුවේ ඉන්නවයි කියන එක මෙන්න මේ ක්‍රමයට ඉන්නවයි කියලා කියන්න බෑ. කිව්වොත් එහෙම එක ක්‍රියාවලියක්. කරොත් එහෙම එක ක්‍රියාවලියක්. අන්න ඒක නිසා තමයි මේ විශිෂ්ට. හැබැයි නිවැරදි විදිහට මේ විශිෂ්ට ඥානය තේරුම් ගත්තාම මේ ලෝකෝත්තර භවට පිවිසිලාම එයා පුදුමාකාර සැනසෙල්ලක් විඳිනවා. නිකම් හරි මේ ලෝකෝත්තර භාවය මේ ලෞකික ඥානය තුල අත්විඳින්න හරි දකින්න හරි හිතනකොට එයා ලොකු අසහනයකටපත් වෙනවා. ඒ බැරි දෙයක් නේ. අල්ලන්න බැරි දෙයක් අල්ලන්න හදනකොට අල්ලන්න බෑ. දැන් නිර්වාණය කියන එක මම වුණත් ඒ දැනෙන විදිහට දැනගන්නවා මිසක් මම මේක මගේ නුවණින් අල්ලගන්න හැදුවොත් අල්ලගන්න බෑ. ඒ අවේදීත ධර්මයක් කොහොමද වින්දනීය ඥානයකින් අල්ලගන්නේ? අවේදීත ධර්මයක් වින්දනීය ඥානයෙන් කෙසේද අල්ලගන්නේ? අල්ලගන්න බෑ. එහෙම ගියොත් එහෙම අපහසුතාවයටපත් වෙන. ඔය දේ තමයි ඔය මුගලන් හාමුදුරු කලා කියලා පොතේ සඳහන් වෙන්නේ. ඒක භවයේ කෙලවර හොයන්න ගියා කියන එකේ තේරුම ඕක. මේ නිර්වාණයේ තියෙන ස්වභාවය මොකද්ද කියලා උන්වහන්සේ වෙනම පරීක්ෂණයක් කියනවා. උදාහරණයක්ෝ ඒක පරීක්ෂා කරන්න පුළුවන් දෙයක් එහෙම නෙමෙයි. ඒක දිගක් පළලක් හොයන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක අනන්ත විශ්වය වගේ දෙයක්. මේ ගොඩක් අය දන්නෙත් නැහැ නේ මේ. මේ ධර්ම අවබෝධය කළා. ධර්ම අවබෝධය කරලත් ධර්මයේ පිළිබඳව පරීක්ෂණය කරන එක කිසි ගැටලුවක් නැහැ. එතකොට සියලු සැක ඒ මේ ඔක්කොම සරුව ඥානය ලැබුණ කියන එක ලැබුණ බවත් ඇත්ත. ඒ අනන්ත වූ ධර්මය බවත් ඇත්ත. නමුත් ඒ අනන්ත ධර්මය අවබෝධ වෙච්ච සමයේම ඒක දිහා පොඩ්ඩක් බලනවා. දැන් බුදුරජාණන් වහන්සේ සස්සතියක් ගත කළා කියන එකේත් අදහස අවබෝධ කරගත්ත ධර්මයේ දිග පළල බැලුවා. අවබෝධ කර ගැනීමට දරන උත්සාහය සහ ධර්මයේ ස්වභාවය මේ බුදුරජාණන් වහන්සේම බලා. දැන් අපි වුණත් එහෙමනේ සාමාන්‍ය අලුත් භාණ්ඩයක් ගෙදරට ගෙනම ඕක පොඩ්ඩක් බලනවනේ. නේ ඊට පස්සේ ඒක බල්ල ඉවරනාට පස්සේ ඒක හැමදාම මේ විදිහට තියෙයි. මුලින් අපි බලනවා මේක කොහොමද ක්‍රියාත්මක කරන්නේ, කොහොමද මොනවද කොතනින්ද කොයි විදිහටද තියෙන්නේ කියලා ඒක. ඊට පස්සේ ඉවරයි. ඒක වරදක් නෑ. වරදක් නෑ. ඉතින් අපිට උනත් නිවන පහළ වුණා මෙහෙමයි. කාටවත් නිර්වාණ ධර්මයේ පහළ වුණාට පස්සේ ආ ඉතින් ඒක ටික දවසක් ලැබුණ මුල්ම දවස්වල අමුතුම ප්‍රීතියකුත් සතුටකුත් තියෙනවානේ. එමන මොල් දවසල අමතුම සතුටක ප්‍රීතියකුත් තියෙනවා. ඊට පස්සේ ඒක ධර්මයේ අවදි කරගන්න මොහොතවලදී තමයි ආයි පැන නැගෙන්නේ. දැන් බලන්න පින්නතුන්ට ධර්මයේ කොට නැගිනව මේ ධර්මයේ කියද්දි මාතුලත් ධර්මයේ කොට නැගිනව ධර්මයේ කියද්දි. ඇයි අපි ධර්ම සංඥාවට නෑන්නේ නිතරම? එළියට ගියපු ගමන් ආයෙත් අට්ටට්ටට්ටක් දාලා ලෝභ ද්වේෂ මෝහ අකුසල ට්‍රැග් එකට වැටෙනවා. ඊට පස්සේ ඒක යනවා. ඊට පස්සේ ඒව දැනෙන්න පටන් ගන්නවා. එතකොට අපි ධර්මයේ දැනෙන්න නම් ධර්ම සංඥාවෙ ඉන්න ඕන. ධර්ම සංඥාවෙ ඉන්න ඕන. ඒ නිසා ධර්ම සංඥාවේ නිතරම වාසය කරන්න. ධර්ම සංඥාවේ වාසය කරන්න. ඒ මෙතනින් එහාට ගියපු ගමන් වෙන වෙන සංඥා ගොඩක් තමයි ඉන්නේ. ලෞකික සංඥා මමත්වයේ සංඥා ගොඩක් තමයි ඉන්නේ. මමත්වයේ තුල පුරෝපු සංඥා ටිකක් ඉන්නේ. ඒක ඒව තුල වාසය කරන්න නැතුව ධර්ම සංඥාවට පුළුවන් තරම් ඉන්නේ. එතකොට ඔබට නිවැරදි සැනසෙල්ල දැනේ. අපේ හිතත් හරියට මේ රටවල් වගේ, එහෙමත් නැත්නම් මේ ස්ථාන වගේ. රටෙත් තියෙනවනේ උෂ්ණ පළාත් තියෙනවා, සීතල පළාත් තියෙනවා, මධ්‍ය දේශ පළාත් තියෙනවා, තාම කරකශ පළාත් තියෙනවා. ඉතින් අපේ හිතෙත් ඔබ කැමති පළාතකට ගිහිල්ලා ලැබුම් අරගෙන ඉන්න. ඉතින් ධර්මයේ කියලා කියන්නේ අතිශයින්ම මේ සෞම්‍ය මේ සනීපයක් දනවන උදාහරණයක් කිව්වොත් මේ ආනන්ද හාමුදුරන්ගේ භාවනා මන්දිරේ වගේ ඒසීකරගේ දැනෙන මේ තද ඒසී එකක් අපි දාලා නැහැ. බොහොම සෞම්‍යව දැනෙන ඒසී එකක් දැම්ම ඒ වුණොත් කූල් එක වැඩි වුණොත් හීතලට ඊළඟට ප්‍රශ්නයක් එනවානේ. දැන් මේ ප්‍රමාණය හොඳයි නේද? ඈ ගැටලුවක් නැහැ. දාරිය දාන්නෙත් නැහැ, නොදාන්නෙත් නැහැ. මන්දිරේ ඉන්නවා. රසයක් තියෙනවා, මේ සීතලක් තියෙන ප්‍රමාණය. ඒක තමයි යෝන. ඒතකොට ඥාන දර්ශනය තුලත් එතන පීඨන. නෑ නිවන් දකිනකොට මෙහෙම එක දිගට මේක පරේක්ෂණයක ඉක්මනින් යෙදිලා මේ සද්ධර්මය අවබෝධ කරගත්තොත් එතන ඉඳලා යාට කරන්න වැඩක් වෙන්නේ නැහැ. එක සැරයක් අවබෝධ කරගත්තොත් ඊළඟට යාට ඔහේ පවතින්න පුළුවන්. යා තුලින් ඒක ගැලවෙන දෙයක්වත් වෙනස් වෙන දෙයක්වත් නෙමෙයි. යථා අවබෝධයක් වශයෙන් සිද්ධ වෙනවා. මොකද ප්‍රඥාව අවදි වෙන්න ඕන කිසිම තැනක අඳුරක් නොවෙන්න. එකෙන් යම් තැනක අඳුරක් තියෙනවා නම් එයාට ප්‍රඥාව ලබන්න බෑ. දැන් මෑණියන් මේ රටේ රජකම දෙනවායි කියලා කිව්වොත් මෑණියෝ එකට කෑදර වෙනවා නම් මෑණියන්ට නිවන් දකින්න බෑ. මාරේ ඇවිල්ලා ටක් ගාලා ඒකත් තහනවා. මේ අර මේ සිරිමාව වැතිනිය දැක්ක ජනාධිපති වුණා. ඔයාට බැරි මොකද? ඔයාටත් පුළුවන්. ඔය සුදුසුකම් තියෙන්නේ මාත්‍ය වේදන් කරයි ඈ කියලා කියනවා. ටක් ගාලා ඇවිල්ලා හිත කියනවා. ඉතින් ඒකට ඩග්ගාල කෑදර වුණොත් එහෙම නිවන් දකින්න බෑ. මාර්යා එනවා. දැන් මේ නිවන් ගමනේ යද්දි මාර්යා හොඳට ඇවිල්ලා කතා කරන ඕන වෙලාවල්වලදී අරම කරන්න, මෙහෙම කරන්න, මෙහෙම කරන්න, මෙහෙම කරාම හොඳයි කියලා ඔක්කොම දෙන්නේ ලෞකික අපේක්ෂා. මම බලන්නම තියෙනවා. මාර්යා කැමති වුණොත් මාර්යා හරි සන්තෝෂ. අර අර මුල්ම ආදරය කරන ප්‍රේමවන්තය වගේ තමයි කැමති වෙන දේ ගෙනල්ලා දෙනවා. ඒ පස්සේ මාර්යා ඉතින් අර කසාද බැඳලා අවුරුදු 25ක් විතර ගියා වගේ තමයි කැමති වෙන දේ ගෙනල්ලා දෙන්නේම නැහැ. දෙන්නේ නැහැ. එයා ඩෝර දෙයි තමයි එයා දෙති කියලා. ඈ මුල්ම කාලේ එහෙම නෙමෙයි ප්‍රේමවන්තයද. එයා චොක්ලට්ද, ආසමල්ද, ආසවලු මාලද ඔක්කොම කැමති වෙන්නේ මොකද්ද කියලා කොහෙන් හරි හොයාගෙන ඒක ගෙනල්ලා දෙනවා. මාරයත් ඒ වගේ තමයි මුල්ම ප්‍රේමවන්තයෙක් වගේ. ඈ එයා හිතර දනවන ඔයාලට පුළුවන්. ආර පුළුවන්. දැන් ඒක මම යම් කිසි තත්යකටපත් වුණා නම් මගෙන් ඇවිල්ලා අහලා තිනවා ඔයාලට මේ රටේ රජ වෙන්න පුළුවන් කියලා සංඥා දීලා තියෙනවා. මෙහෙම මෙහෙමයි මෙහෙම මෙහෙමයි කියලා ඒවලු. මග පෙන්වලත් තියෙනවා. මං කොහොමද එපා. යා ඉතින් අයියෝ කියලා ඔළුවේ ගහගත්තා. මං හරි මෝඩෙන්නේ කියලා. මං කිව්වා ඔයා මං දන්නවා ඔයා මාරයා. එයාත් එක්ක කතා කරලා තියෙනවා. මාරයත් එක්ක කතා කරලා තියෙනවා. ඔයාත් කතා කරන්නේ නැද්ද? හීනයක් නෙමෙයි මර මොය නිතරම ඔය හිතේත් හිතත් එක්ක කතා කරලා බලන්න. ඔය හිතේ ඇති වෙන සිතුවිලි යම් යම් සිතුවිලි පහළ වෙන එතකොට ගන්න මම මේ දේ මෙහෙමයි මම මේ දේ මෙහෙම කරන්න හොඳ නැහැ. ඔයා මෙහෙමයි ඔය සිතුවිල්ල මාව අමාරුවේ දාන්න යන්නේ. ඔය සිතුවිල්ල මාව රවට්ටන්න යන්නේ. ඔයා ඔය සිතුවිල්ල ගියොත් මට මහා ප්‍රශ්නයක් ඇති වෙන්නේ. ඈ ඔය සිතුවිල්ල ගන්න ගියොත් එහෙම මට ඉරේ යන්න වෙන්නේ. කල්පනා කරලා ඒත් එක්ක මාරයත් එක්ක එයන අපි යටත් තුන්න ඇති වුණොත් එමේ. දැන් මේ සිද්ධාර්ථ කුමාරයට ඇවිල්ලා කිව්වා මාරේ ඔයාට පුළුවන් මේ මුළු සක්විති රජ වෙන්න මේ සක් මේ 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 මුළු පලාතම ලෝකෙම අල්ලගන්න ඔයාට පුළුවන්. අර මේ ධර්මාශෝක රජුරු වගේ ඔයාට මේ මුළු රටම ලෝකෙම අල්ලගන්න පුළුවන් ඔයාට ශක්තිය තියෙනවා. මං උදව් කරන්නම්. ඒක ඔබට එපා. මට එපා. මම මේ නික්ලේශී භාවයෙන් රාජ්‍යත්වයේ බුද්ධියෙන් අග්‍ර වූ රාජ්‍යත්වයේ මම ප්‍රාර්ථනා කරන්නේ මම මට ඔය කෙලෙස් සහිත රජකමක් වේදනා සහිත රජකමක් මට එපා. මට ආවේදීත රජකමක් ඕන. මට මං වගේ નિરાයාසයේ ඉන්න පුළුවන් රජකමක් ඕන. ඉතින් ඔය ඇත්ත මොන රට අල්ලන්න නෙමෙයි ඔය ගෙදර ටික අල්ලගන්න නෙවෙයි මහන්සි වෙන්නේ. ගෙදර දරුවෝ ටික අල්ලගන්න බැරුව ලේලිලා අල්ලගන්න බැරුව මහත්තයා කන්ට්‍රෝල් කරගන්න බැරුව මහන්සි වෙන්නේ. නෝන කන්ට්‍රෝල් කරගන්න බැරුව මහන්සි වෙන්නේ. ඉතින් රටක් අල්ලන්න දැන් ඒකටත් වහල් වෙලා මාරය දීලා තියෙන එච්චරයි වාට ගෙදර පාලනය ගන්න පුළුවන් කියලා. ඒකටත් වහල් වෙලා පොරබදනවා ඒක කරගන්න. දැන් මේ අපි මේ ගෙදරවල් පාලනය කරන්න නෙමෙයි රටක් පාලනය කරන්න දුන්නාමත් එපා. නෝ තෑන්ක්ස්. ඒ වගේ ඔයත්තුන්ට අර පොඩි පොඩි දේවල් දුන්නාම ඒවට ඇලෙනවා. දැන් ඒකනේ දැන් සමහර අය ප්‍රාදේශීය සභාවට ඇලෙනවා. සමහර අය පළාත් සභාවට ඇලෙනවා. ඇලිලා ඒක මහා මෙරක් වගේ ඒගොල්ලෝ භුක්ති විඳින්නේ. ඒ මාරය දෙන දේවල්. මාරේ දුන්න මෙයාට ගෙදර පාලනේ දුන්නට මෙයා ඒකට එල්ලෙන්නේ නැහැ. මර දෙන්න ඕන ප්‍රාදේශීය බලන සබාවක් කියලා දෙනවා. දුන්නාම ඒකට එල්ලෙනවා. දැන් සෑහීමටපත් වෙන මිනිස්සු බලන්නකො. සමහර මිනිස්සුන්ට රුපියල් 100ක් දුන්නාම ගහන දුන්නා බුදුම්මෝ හතර ගාතින් වැඩිලා ස්තුතිවන්ත වෙනවා. මේ වෙනවා ගරු කරන මේ කරන. ඒ තරමට මේ මිනිස්සු ඒකට ඇලිලා. මේ මිනිස්සු ඒකට ඒ තරමට ඇලිලා. ඇලිනෝ මන් නම් ඉතින් දුන්න නොදුන්න කාට වුණත් මම ඒක හා සමානයි. ඒක මේ එකක් නෑ. හැබැයි දුන්නාම ඉතින් වැඩි හොඳයි. වැඩ කරගන්න පුළුවන් නේ අතරේ තියෙනවා. ඉතින් මේ ඉතින් ඒ නිසා යම් යම් දේවල් වලට යම් යම් පරාසයන් වලට මාරය කතා කරලා කියයි. ඔබ මාරුවා සමග කතා කරලා මේ ඒ විසඳුම ඒ ගැටලුව निराකරණය කරගන්න ඕන මාරය සමග. මාරයා ඉතින් පිටින් හොයන්න බෑ. තමාම මාරෙක් කියලා ඉන්නේ. ඈ තමාම මාරෙක් පූර්ණත්වයකින් මාරෙක් කොට පිටින් මාරෙක් හොයන්නේ කුමටද? මොකද මාර ධර්මතා ටික සියල්ල පුරෝගෙන අර දහේ නැග්ග පුජ්‍යලයා වගේ තමයි. මොකද නැග්ග කියලා හෙවන් තනකොල කපන්න කියලා කියන. ඒ වගේ නැගලා ඉන්නේ මාරයාගේ කරේ ජීවිතේම මාරයා. නමුත් කොහෙද මාරයා කොහමද හොයාගන්නේ? කො මාරයා දැකලා මේ මිනිහමයි මාරයා. තමාමයි මාරයා. තමා තුළ ඉන්නේ. ඉතින් ඒක සොයාගන්න එයත් එක සහගතා කරන්න අර තණ්හා රති රග නටනෝ දුවරු නටනෝ. දැන් බුදු රජාණන් වහන්සේගේ පිරිමියෙක්ගේ පැත්තදී ඒකේ දුවරු කියලා කිව්වට ගැහණියෙක්ගේ පැත්තේ ගත්තොත් එහෙම පුත්තුවරු මාරයාගේ පුත්‍රයෝ කියලා දාන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පිරිමි පාර්ශවය නිසා ඒකට දැම්ම ලස්සන කාන්තාව තුන් දෙනෙක්. තණ්හා රති රග ඩෝටර්ස්ලා. ඉතින් ඔය ඩෝටර්ස්ලා ඉන්නවනේ ඔය ඇත්ත ළඟත් ඉන්නවා. මාරයාගේ ළමයි ඉන්නවා. ඉතින් ළමයි එක්කත් කතා කරන්න. කතා කරලා ඉතින් නේද? කතා කරලා මේ පූර්ණ ප්‍රඥාවකින් අපි ජීවිතයට සහ අධ්‍යාත්මික සසරට මුහුණ දෙන්න ඒ කතිකාව බේර ගන්න ඕන. ඔබ මේ එකතු කරගෙන යන්නේ කොහාටද? කොතනද? කෙලවර කොතනද? මාරයා හරි බයයිනේ මේ කෙලවර පෙන්වන්න. අවසානේ පෙන්වන්නේ නැහැ මාරයා. මොකද අවසානේ පෙන්වුවොත් ධර්මයට එනෝ ඕනම කෙනෙක්. මොකද අවසානේ තියෙන්නේ අහිමි වීම කියන දේ. එහෙම නැත්නම් දුක කියන දේ තමයි කෙලවර තියෙන්නේ. මහා දුක්ඛන්දරාවක් තමයි කෙලවරක තියෙන ඕනම දෙයක. ඕනම බැඳීමක ඕනම වස්තුවක කෙලවර තියෙන්නේ දුක්ඛන්දරාවක්. වෙන දෙයක් නෑ. එහෙනම් අපි අද වැඩසටහන මෙතකින් සමන්ත කරනවා. හැමදෙනාටම ධර්ම ශ්‍රවණය ජීවිත අවබෝධය කරගන්න, මාර පරාජය කරගන්න, නිවන් සම්පත් ලබා ගන්න හේතු වේවා, ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති හේතුච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතෝ.